දැයි සියලු දිනාටම තෙරුවන් සරණයි. අද රටේ සඳහන් වෙලා තියෙන්නේ අදිපෝය වෙසක්. අදිමාස වෙසක් කියලා. සමහර මේකට පොසොන් කියලා කියනවා. කෙසේ නමුත් ඉතින් බෞද්ධය සලකන විදිහට බොහොම වැදගත් දවසක්. මේ මාසේ සම්පෝය දස දෙකක්ම ඒ දෙකෙන් මේ අදිපෝය සහ වෙසක් අදිවෙසක් වෙසක් කියලා වැටලා තියෙන දෙපෝයක්. ඉතින් අපි දන්න විදිහට අපිට සීල් දවසක්. ඉතින් අපි මේ බෑය පාවිච්චි කරන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා. ඉතින් මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන පිරිස් මේ වෙනකොටම සීලික සමාදන් වෙලා මේ වෙනකොටත් කමඨහන් පිළිබඳව යම් ප්‍රමාණික දැනුවත් වීමක් වෙලා ඒ වගේම ස්ථානීය චර්යා පද්ධතිය පිළිබඳ නැත්තම් දවසේ වැඩ චර්යාව පිළිබඳ දන්න පිරිසක් කියලා හිතානම් මම මේ කතා කරන්නේ. ඉතින් කාට හරි සිල් ලැබිලා නැත්නම් කාට හරි මූලික කමඨාන උපදේශ ලැබිලා නැත්නම් කාට හරි ස්ථානීය විවස්ථාව දිනචරිය ලැබිලා නැත්නම් ඒක පිළිමදවත් ප්‍රශ්න කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් බණ භාවනා කරන එකේ කමඨාන් සුද්ධ කර ගැනීම සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ඒකත් මතු කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපි මේක ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් වත් පත් කරනවා. ඉතින් ඒ නිසා මම ආරාධනා කරනවා කාට හරි ඒ කියන ලද මාතෘකාව යටතේ ප්‍රශ්නයක් ප්‍රකාශයක් හෝ විවේචනයක් තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් පිටිස සාකච්ඡා කරන දෙයක් නැත්නම් මම යෝජනා කරනවා අපි මේක පරියන්කේ සඳහා පැයකට ගනිමු කිය. ඇහින්නේ කාටවත් ඇහින්නේ ඔහොම කතා කරාට වැඩේ වෙන්නේ නැහැ. එතකොට
ගෞරවනීය ස්වාමීන් වහන්ස මට ඒ කියන්නේ මෙතන වැඩසටහනේ මට දීර්ඝ කාලයක් තිස්සේ තියෙන ගැටලුවක් මේක. මේ ධ්‍යාන ලබා ගැනීම සහ නිවන් අවබෝධය කියන දෙක මට පැහැදිලි කරගන්න. ධ්‍යාන උපදවා ගැනීම සහ නිවන් අවබෝධ කර ගැනීම කියන දෙක අතරේ වෙනසක් තියෙනවද? ඒ දෙකේ තියෙන සම්බන්ධතාවය ගැන මට පොඩි පැහැදිලි කිරීමක්.
ඔතින් ධ්‍යාන ලබා ගන්නවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා තිබුණු ආධ්‍යාත්මික ගමන කෙලවර. නිවන කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒක තවත් ඉදිරියට ගෙනිච්ච තැන. ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ වෙට ඉස්සෙල්ලා ඉන්දියාවේ තිබුණු ආධ්‍යාත්මික ආගමික දනතුර தত্ত্বය ධ්‍යාන කියනවා. බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ ඒක නිවනෙන් කෙලවර වුණා. ඒ දෙක තමයි අපි දකින වෙනස. මේ පොඩි කට්ටිය අඳගහන ආපු අය වග කියනවාද මේ පොඩි කට්ටියගේ හැසිරීම ගැන? නැත්තම් එක්කෝ වැඩ පොය වැඩ පිළිල නතර කරනවා. එහෙම නැත්තම් පොඩි අයත් එන අය නතර කරනවා. ඒකට එන්න ඕනේ අපි හරි ආදරේ. ඔය ඇවිල්ලා ඉන්න හැම පොඩි කෙනෙක්ම වැඩිහිටියෙක් එක්කද ඇවිල්ලා ඉන්නේ. එහෙම නැත්නම් අපිට මයිල් කෙලින් වෙනවා. වැඩක් කරගෙන යන්න බෑ. පොඩි කට්ටිය ඔක්කොම එන්න ගන්නේ ඉස්සරහට මෙතන වාඩි වෙන්නේ. වෙවන්නේ මේ ඉස්සරහට. ඔක්කොම ලා ඉන්න මෙහෙට. එහෙම නැත්නම් කොහේ යනවද මොනවා කරනවද කියලා කාටවත් බෑ. ඒ ගෙනාපු දෙමාපියොත් එන්න ඉස්සරහට. ඒ දරුව අඳගහන ආපු දෙමාපියොත් ඉස්සරහට එන්න බැදුරක් එල්ල දෙන්නේ. නැත්නම් මේ පාවඩේ එල්ල දෙන්නේ. මේ පාවඩේ එල්ල දෙන්නේ. එන්නේ ඉස්සරහට එන්නේ. එතකොට ඔක මට ඇස්බල්මත් තියෙනවා. එතකොට මේකේ කෙලවරක් තියෙනවා නැත්තම් හරි අමාරුයි මේ. මේ ඉස්සරහ උතන වාඩි. ඔමින්. හොඳයි වාඩි වෙන්න. අයහට දෙමාපියොත් වැඩි හිටියොත් එන්න කිට්ටුවට. එතකොට මේ පොඩි එකට අවශ්‍ය වුණොත් ඒගොල්ලෝ අපිට කතා කරන්න කැමති නැහැ. වැඩි හිටියන්න කතා කරන්න කැමති නිසා වැඩි හිටියොත් කිට්ටුවක ඉන්න. නැත්නම් අපි මේ වැඩි හිටි සමාජයේ පොඩි කට්ටිය ගෙනල්ලා දෙපැත්තම පහසුවට පත් වෙනවා. ඔය ඔය පැදුර දිගහැරලා දාන්න. හොඳයි. හොඳට ඉඳ ඇතුව වාඩි වෙන්න. එන්න ඉස්සරහට එන්න වාඩි වෙන්න. ඉඳ ඇතුව වාඩි වෙන්න. හොඳයි. ඒ මේ පොඩි අය හැම කෙනාටම වැඩි හිටියෙක් ඉන්නවද? වැඩි හිටියෝ නැති කට්ටිය අත උසන්න බෑ. තමන් විතරක් ආපුවයි. තව උඩට උසන්න. අනික කට්ටියක වැඩි හිටියෝ කො? එතකොට මේගොල්ලෝ ওই පොඩි කට්ටිය වැඩි හිටියෝ නැති කට්ටිය ඇවිල්ලා අපි කොහොමද කරන්නේ වැඩි හිටියෝ ගෙන්නගෙන එන්න පුළුවන්ද නැත්නම් පොඩි අය එන එක නතර කරන්නද නැත්නම් සීල ව්‍යාපාරය නතර කරන්නද මොකද මේ හතර දෙනා පාපකම් උඩට ගිහිල්ලා දැන් මුළු අරන්නේම හොයනවා ළමයි හතර දෙනා කෝකේ ඉතින් ඒකට ලොකු කැළඹිල්ලක් අපිට මේ සාමාන්‍ය හැදිච්ච වෙලෙදි ළමයි ඉතින් මං යනකොට ලොකු ඉන්ටර්නෙට් එකක් වැඩ ළමයි හතර දෙනෙක් කුඩට ආවා පල්ලෙහාට ගිහිල්ලා කොහෙද ඉන්නේ කියලා ඉතින් උඩ සංඝයා දැක්කනම් මට කියනවා ඕක තමයි කියන්නේ ගණ්ඩේපා ඇතුළට කියලා. ගත්තොත් සීමාවනේ. ඒතර පොඩි වැඩි හිටියෝ හිටියා නම් ඒගොල්ලෝ කවුරු හරි කියනවනේ මේක. ඉතින් ඒ නිසා අපි මේකදී අනික් වැඩි හිටියෝ කල්පනාකරනද අපි සීල ව්‍යාපාරේ නතර කරමුද? එහෙම නැත්නම් එනකොට හැම වෙලාවෙම වැඩි හිටියෙකුට වැඩි හිටි එන්න එක්ක එන්න කියමු. ඒකට මේ වැඩි හිටියා හැබැයි අනේනට බලනකොට මොකද මේ වලවල් කපපුවා තියෙනවා. කරන්ට් ෆයර් තියෙනවා. සත්තු ඉන්නවා. මේ එක ළමයිගේ මැසික හොයි කියලා පත්‍රේ වැටුණොත් මොකද වෙන්නේ කියලා හිතන්න බලන්න. අභියෝග කරන ඔක්කොම ඉවරයි. මේ කට්ටියට තේරෙන්නේ නැහැනේ අපි කට්ටියට අවස්ථා වැඩි අරසා දෙන එක අපි වැඩි හිටියන් යුතුයකමක් නෙවෙයි විශේෂයෙන් මේ වගේ තැනක. ඊට පස්සේ විරුත් ආර්ධනාව කරලත් නැහැ නේද කියලා. ආර්ධන කරලා තියෙන අපි කරන වැඩ පිළිවෙලට ඒගොල්ලෝගේ අනුග්‍රහයක් ලැබෙයි ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ පොඩි ළමයෙක් ගෙන්න ගන්න කෙනා ලොකු ජයග්‍රහණයක්. නැවත ඒත් එක්කම තියෙනවා ලොකු අනතුරක්. ගාක් වයසක කට්ටිය ආවම අපිට හරි ප්‍රශ්නයක්. මුද පාරල ඉස්සනවා කිව්වම ගන්න දෙයක් නැහැ. ඒ මේන් ප්‍රශ්න. ඉතින් ඒකෙනෙක් වැටුනොත්, වල වුණොත් අනිකා දැන් නඩු දානවා, ඉන්ෂුරන්ස් ක්ලේම් කරනවා. ඇයි මේ වගේ තැනක එහෙම අරසාව දෙන්න බැන්න කට්ටිය ගන්නේ? ඊට පස්සේ ආනෝ ඉන්ෂුරන්ස් එක්කෙනෙක් කියා ගෙවනවා. මොකද්ද ඉන්ෂුරන්ස් නම්බර් එක? මේ සංවිධානය කරනකොට තාම අපිලා ඉතින් ඇවිල්ලා නැහැ. එකට එනවා මේ වැඩ දවසක වැඩ පිළිලක් ගෙවෙනකොට කීයක් charge කරනවද එකෙන් කොච්චරක් insurance ද කොච්චරක් අරසාවට දීලා තියනවද අරසාව පිළිබඳ දැනුම් දීලා තියනවද ගින්නක් ආවොත් කොතනද රැස් වෙන්නේ හදිසියක් වුණොත් කො ambulance number එක ඉතින් ඒක අපි ලෑස්ති කරන්න ඕන එහෙම නැත්නම් අපි මේ සීලයක් නැතුව සමාධියක් ගන්න බෑ සීල කියලා කියන්නේ ওই ටික අපි ඒ සමාජයේ පවතින දේව හරි වැරදි නෙමෙයි අපි සාකච්ඡා කරන්නේ. ඒ නිසා විශේෂම පොඩි අය, විශේෂම වැඩිහිටිය අය එනවා නම් අපි ඒකට විශාල සූදානමක් ඕන. ඒ කියන නිසා එහෙනම් පොයි දවස් කරන්න අපි කට්ටියක්පත් කරලා ඒගොල්ලන්ට කියන්න ඕනේ මේව පොඩ්ඩක් ඇතුළට එනකොට රීස්ටර් කරලා මේ තොරතුරු දෙන්න කටියට කමටහන් වර්තා දෙන්න. දිනචරියාවක් කියන්න. ඒ වගේම මේ බණ අවශ්‍ය කරන ටික ලැබලා දෙන්න කියන්න. එම නැති වුණොත් අපි ලොකු පවුලකට ලොකු විවෘත්ති වීමක් වෙනවා මේ පහසුකම් ටික ඔක්කොම ගන්නවට මම හරිම කැමතියි. අපි මෙතෙන් ආවේ පොඩි වේදමක් කරලා නෙවෙයි විශාල වේදමක් කරලා. වෙන කිසිම තැනක මේ වගේ දෙයක් විවෘතව දෙන්නේ නැහැ. දෙන්න බැරි මොකවත් නිසා නෙවෙයි නඩත්තු කරන්න බෑ. ඔය එක්කෙනෙක් ආපු ගමන් කැඩුවොත් ඊට පස්සේ කවුද බලන්නේ? විශේෂයෙන්ම වැසිකිළියක් හොදන්නේ නැහැ කවුරක්වත්. ඊය පවත්වනවා කියනවා. අපි එකට පොඩි උන් ටික ලැහැත්ති කරන්න ඕන. ඉලහැටි කරනකම් අපි මේ ආයතනේ පවත් ගන්න ඕනේ පවත්නකොට මේ මූලික ප්‍රශ්නය. අපි වැඩිහිටිය වශයෙන් සාකච්ඡා කරන්න ඕනේ දරුවන්ගේ දොස් දකින්නත් බෑ ආයතනයේ දොස් දකින්නත් බෑ වැඩිහිටියන්ගේ දොස් දකින්නත් බෑ මෙයාගේ දොස් දකින්නත් බෑ අපි කොහොමද මේක ඉදිරියට අපේ ඊගා પરම්පරාවට දෙන්නේ කාට හරි තියෙනවද ඒක පිළිබඳව යෝජනාවක් හෝ මත ප්‍රකාශ කිරීමක් මෙතෙන් නේද මයික් එක ළඟට ගියාම ඕක කෑ ගහන ගතියක් තියෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. ඇත්තම මගේ යෝජනාවක් නම් මම යෝජනා කරන්නේ මේ හැම පුංචි දරුවෙක් වෙනුවෙන්ම වැඩි හිටියේ පැමිණෙනවා නම් තමයි ගොඩක්ම හොඳ. මොකද මේ දරුවෝ තමයි ඉදිරි අනාගතේ බාර ගන්න ඉන්නේ. මේ දරුවෝ මෙතන හික්මුණා කියන්නේ අපිට ඇත්තට අපිත් දවසින් දවස වයසට යනවා මේ දරුවෝ තමයි ඉදිරි අනාගතේ බාර අරගෙන හොඳ මේ රටට දායකද වෙන්න හොඳ දරු පරපුරක් වෙන්නේ. ඉතින් දරුවන්ගේ වගකීම බාර ගන්න නම් අනිවාර්යයෙන්ම දෙමව්පියෝ සහභාගී විය යුතුමයි. එක දරුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන් සහභාගී ඒ දරුවාගේ හැම දෙයක්ම ගැන වගකීමකින් බලා ගන්න පුළුවන් මේ වැඩිහිටියෙක් පැමිණීම අනිවාර්යයි කියලා මම නම් යෝජනා කරනවා. මොකද මේ පුංචි දරුවෝ කියන්නේ මේ කොයි වෙලේ හිත එක තැනක තියෙන දරුවෝ නෙමෙයිනේ. ඒගොල්ලන්ට හැම වෙලෙන් තුවනවා පණිනවා. සෙල්ලම් කරන ඒ වයස තියෙන්නේ. ඉතින් මේ ටික කාලයක් යනකොට මේ දරුවෝ මේ සාමාන්‍ය හොඳ තත්යකට ඉඳී තාම අර තියෙන ඉතින් සෙල්ලම් වයසින් හින්දා තමයි ටිකක් මේ මෙහෙම වෙන්නේ. ඒ හින්දා වැඩිහිටිය කාවොත් මේ ගැන අවබෝධයක් ලබා දෙනවනේ. ඒතකොට කියනවනේ මෙහෙම යන්න එපා මෙහෙමයි කියලා හැමදේම විස්තර ඇතුව කියලා දෙන හින්දා දෙමව්පියෝ ඒ දරුවෝ එක්ක සහභාගී වීම අනිවාර්ය වෙන්න ඕන කියලා මම නම් යෝජනා කරනවා.
එහෙම නැත්නම් අපිට පොඩි අය වෙනුවෙන් වෙනම දවසක් එතකොට අපිට සංවිධානය දෙන්න පුළුවන්. පොඩි අය අපි හැමදාම සඳුදා 3 සිට 5 දක්වා අපි කැඳවනවා. ඉදාට අපිට පුළුවන් ඒ දවසේ වගේ කියනවා. එහෙම නැත්නම් ඇත්තටම වැඩිහිටියොත් එක්ක නාකි කට්ටියත් එක්ක මැද වයසත් එක්ක පොඩි අයම ඉන්නේ හරි ලස්සනයි. හරි එකම පවුල. අත්තම කෙනෙක් බුරු පන්දිස්වාංශ කියනවා පන්සලට යනකොට පොඩි දරුවෙක් කන ගහන ගියාම ඒ දෙන අභ්‍යාසයෙන් මොනම තැනකින්වත් ලැබෙන්නේ නැහැනේ. ඊළම යන ගහන්න කියලා මේව පුතේ අතපය හොදන්නේ මේව මල් ටික හොදන්නේ මේව පිළිගන්නන්නේ දෝතින් පිළිගන්නපන් කොහොම කරන්න එපා බිම දාන ගහලා වැඳපන් කියලා ඒ අත්තම්මගෙන් තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ පණවිඩේ. ඒ නිසා අපිට ඒක කඩලා දාන්න ඕන කමක් නැහැ. නමුත් අපි කල්පනා කරන්න ඕනේ කාගේ හරි මොකක් හරි තුවාලයක් හරි මේ වුණා නම් මෙහෙදී අර එහෙම වෙලා ඒ වයසක කෙනෙක්ගේ දුව කතා කරලා කියලා තියෙනවා මම නඩුවක් ගියේ නැහැ නඩුවක් යන්න වටිනවා. ඔගොල්ලෝ කවුරු හරි ගෙන්නනවනේ ඒකට වගේ කියන්න ඕනේ. ඒකට රක්ෂණයක් තියෙන්න ඕනේ. එහෙම අදිසි වෙනකොටද බලන්නේ නේ මේ 100කට කියාගෙන භවනා කරනකොට. හොඳ නැති සමන් කරේ නැහැ කියලා. හොඳලාට ඒ අදිසි අනතුරට අපේ සභාපතිතුමා ගියා. ගියාට අර මේ වයසකම්මගේ දුව කතා කරලා වයසකම්ම හොරෙන් ඇවිල්ලා තියෙනවා. දුවටත් හොරෙන් ඇවිල්ලා අනේ කොහොම හරි මට මැරෙන්න ඉස්සලා මේක කරගන්න ඕනේ කියලා ආව පසොට්පත්තු. ඉතින් දුව කතා කරනවා යුනිවර්සිටි එකේ කවුරු හරි ඉන්න කෙනේ. එහෙම ඔයගොල්ලෝ ගේනවනේ වගේ කියන්නේ. අම්මා වෙලා තියෙන්නේ අන්තිමටම කාටවත් කියන්නේ නැතුව අර ඉන්නේ කනට කතා කරලා අනේ පුතේ මට ඉඳ දීපන් කියලා. ඉතින් ඒකට ඉඳ තියෙන්නත් එපාය. ආයතනයකුත් තියෙන්න එපාය. ඒ නිසා පොඩි දරුවෝත් ඒ වගේ දරුවන්ට අපි වෙන දෙන මේ සේවාව වලට ස්තුති කරන්න එයාට තීරෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපි පුරුදු කරන්න ඕනේ. ඒකට හොඳම වැඩේ එක්කෝ ඒ අය සඳහාම ළමා වැඩ පිළිවෙලක්. එහෙම නැහෙනේ. එනකොට වැඩිහිටියෝ දැනගන්න ඕනේ. ඊළමයාට අරසාවක් දෙන්න. ඉතින් ඒක අපේ භාවනා විදිහේ තියෙන සීලයෙන් තොරව කදාකෝ සමාධිය ගන්න බෑ. සීල කියන්නේ මේ හික්මීම මේ හිසිරීම. ඒකට අපි කියනවා ආචාර ධර්ම කියලා. එහෙම නැත්නම් සමාජයේ කළ යුතු නොයුතු. ඒක පොඩි අයට දන්නේ නැතිකම මේ පොඩියන්ගේ ලොකු අරප්‍රසාදයක්. පොඩි උනේ මම නරන්න දෙන්න ඕන. එක එකනට එක එකනෙක් ඉන්න ඕනේ පුළුවන් තරම්. එහෙම නැත්නම් කවුරු හරි කියනවා මේ දරුවා එවන්නත් ඕනේ මට එන්නේ නැහැ කියලා. ඒකෝ ඒ දරුවා කියනවනම් අපිට ක්‍රමයක් තියෙනවා. යාන්ත්‍රණයක් හොයලා දෙන්න පුළුවන්. දැන් අපි ඉගෙන ගන්නවා. ඉදපුවන් කට්ටිය එනවා. දැන් මුගක් කරාට ওই ළඟ තියෙන මේ Google Farm එකේ නැත්තම් ගාමන්ස් වල ඉන්න කොල්ලෝ කෙල්ලෝ එනවා ටග් ගාලා ඇතුළට. එක කොල්ලයි කෙල්ලෝ හතර දෙනා. එක කෙල්ලයි කොල්ලෝ හතර දෙනා. ඉතින් ඔක්කොම මූණෙන් මූණ බලයින මම ගන්නවා මගේ උකුණු ගහ ගිහිල්ලා නෙලනවත් දිග හරහ නැතුව. මං ඒ තත්ත්වයටපත් කරන්න එපා. මං ආන ඔය පට්ටි හිරෝ බැල්ලියක් වගේ තෝ කොහෙද යකෝ යන්නේ තෝ දැනගන්න ඕනේ. මේ කොල්ලෝ හතර දෙනෙක් කැලියට ගියාම මොකද්ද වෙන්නේ කියලා. ඉතින් කොල්ලොන ගහන්න පුළුවන් නම් මට ගහනවා. අවසන් ගන්න එපා මේව කරුණු. ඒ නිසා අපි ඒවට ප්‍රසිද්ධියේ කැමරා දාලා තිනවා. ප්‍රසිද්ධියල මම දැක්කොත් ඔයගොල්ලෝ බොනවා බලාපොරොත්තු නැත් මට කියලා දෙත් කිසිම තෙතක් කිසිම අනුකම්පාවක් කිසිම මෛත්‍රියක් නැන් ගත්තා නෙළුවා. මොකද ඒගොල්ලන්ට ඒ භාෂාව විතරයි තේරෙන්නේ. අනික් කඩේ ඊටත්ටි ඇකිලෙනවා පැකිලෙනවා. මයිලන්නේ. මයිලගනේ මම ගන්නවා ඒ වෙලාවට ලුගෝසු වගේ වැඩි. නැත්තම් හිට්ලර්ගේ වැඩි මං තීඳු කරන වෙලාව. තෙන්සා අපි යම් මට්ටමකට ශීලයේ වෙනුයි යම් මට්ටම පිරිසුදුකම් වෙනුයි යම් මට්ටමකට නිස්සද්දතාවය වෙනුයි හැම කෙනාම කටයුතු කරනවා. එහෙම කටයුතු කරනකොට මේ දවස්වල වැඩ කරන්න අපි කවුරුත්පත් කළා නැහැ. මේ ලක්මාල් මහත්තයල විලියම්ල ඇවිල්ලා බලනවා. බැලුවට ඒක ඉතින් අර මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කරු නැත්තම් ඒගොල්ලන්ට ඉච්චරම අධිකාරී ශක්තියක් ගන්න නැහැනේ. අපිට අධිකාරී ශක්තිය දෙන්න පුළුවන්. දීලා අපි මේක සංවිධානය කරමු. හොඳ දෙයක්. මේ පොඩි ළමයිගේ හිතක් දිනා ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා මේක පොඩි දරුවන කරදරයක් විය යුතු නැහැ. වැඩිහිටියයි කල්පනාකරනද මෙච්චර ගාණක් අපි ඉස්සල්ලා වතාවට නේද ඉස්සල්ලාම ආවේ මේ පොයේ වැඩ පිළිවෙලකට. ඔක්කොම කීිනේ කිනවල බලන 4යි 6යි 8යි 10යි 12යි 14යි 16යි 18යි 20ක් විතරයි. ඔය නාකි සේරම පරාදයි මොන් ඉස්සර. මේක උඩ තියලා ගන්න ඕනේ අපි. රිදී බන්දේසියක් උඩ තියලා ගන්න ඕනේ. අපේ සීමිත වැඩ පිළිවෙලදී අපි එහෙම සලකනවා. ඉතින් ගන්න බෑ ආපු ගම මේගොල්ලෝ කන්නෙත් නැතුව බොන්නෙත් නැතුව කැලේ මුදුනට නැගකට පස්සේ අපි අර පොයේ කරද්දී මෙතන ඉන කට්ටිය දන්නේ නැහැ. ඉතින් ඒක උඩ අපිට තියෙනවා මෙතන පොඩ්ඩක් ලෑස්ති කරගෙන ඊගාව දවසේ මේ නොවෙන්න කටයුතු කරන්න ඕන. එහෙනම් බැරිම නම් අපි පොයේ වැඩ පිළිවෙල නැත ගන්න. මුදී එකකින් අපිට ලැබෙන ලාභයක් නැහැ නේ කොහොම මොනවා කරුවත්. නැතර කරේ පාඩුවක් වෙන්නෙත් නැහැ දැන්. ඉතින් ඒ නිසා අපි ඉස්ලාම යෝජනා කරනවා මේ ගැන අපි යෝජනාම ඉදිරි කරනවා හැම වෙලාවෙම ළමෙක් එනවා නම් වැඩිහිටියෙක් ඉන්න ඕනේ ඒ නිසා රෙජිස්ටර් කරන්න කියන පල්ලෙයා මේ රෙජිස්ටර් කරනකොට වැඩිහිටියෙක් නැත්තම් ඒ ළමගේ විස්තර සේරම ගන්ද ඔයා නැවත එන්න කැමති නම් අපි දෙන්නද වැඩිහිටි ආරස්සාව එක් කරගන්න මේක සංවිධානය කළ කරන්න පුළුවන් එතකොට ඒක වෙන්නේ අනතුරු වෙන්නේ ඉස්සලා කරන්න ඕන ඒකටයි අපි මේ සාකච්ඡා කරන්නේ අරේ ඒක ඕනේ දැන් ඉවරයි ඒක ඉවරයි. ඔව් ඒකයි මම යෝජනා කරේ අපිට එහෙම වෙන මේ සභාවට නගින ප්‍රශ්න නැත්තම් අපිට පුළුවන් මේ වෙලාව පරියන්කයක් සඳහා යොදවන්න පැය භාගයක් විතර. නැත්තම් එහෙම නැත්තම් කාට හරි තියෙනවා නම් හොඳයි කියලා හිතන සභාවට ගැළපෙන වෙලාවට ගැළපෙන ප්‍රශ්න කරුණාකරලා අත උසලා සභාගත කරන්න කියලා මම ඉල්ලා හිටිනවා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. දැන් ඉස්සර වෙලාවම මම මේ දැනට ඔබ වහන්සේ ප්‍රකාශ කළ දේ ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. මමත් දැන් පොය දෙකක් මගේ පොඩි මිනිබිරියෙක් කරගෙන ආවා. පළවෙනි දවසේ ඉතාමත්ම හොඳින් මෙතන හිටපු බව අනිත් හැමෝ දිනාමත් කිව්වා. දෙවෙනි දවසේ යාට පොඩි යාළුවෝ කීප දෙනෙක් එකතු කරගෙන හිටියා. ඉතින් එදා පොඩ්ඩක් කරදර වුණා මට ටිකක් අපහසුතාවයකටපත් වෙන්න වුණා. ඉතින් ඒකන මම ගත්ත තීරණේ අද එක්කන් ආවේ නැහැ. ඉතින් ඒක නිසා ඒ වගේ වැඩපිළිවෙලක් ඇත්තටම කෙරෙනවා නම් වඩා හොඳයි මේ පොඩි දරුවෝ මේකට සහභාගී කරවන්න. මම විශේෂයෙන්ම මේ ගත්තේ ගැටලුවක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න නෙමෙයි. මට මේ භාවනාව තුළින් මේ පුණ්‍ය භූමිය තුලින් ලැබුණු යම් යම් ආනිසංස කිව්වොත් හරි ගැන පොඩ්ඩක් ඔබ වහන්සේට මතක් කරන්න. දැන් අවුරුදු ගාණක් තිස්සේ ඉඳලා මම මේ ප්‍රකාශය ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න හිතුවත් ඒක ඒ තරම් අත්‍යවශ්‍ය නැද්ද කියලා හිතලා පසුබට වුණා. නමුත් මම මේ වගේ අවස්ථාවක අද වගේ වැඩි දෙනෙක් සහභාගී වෙච්ච අවස්ථාවක ඒක ඉදිරිපත් කළා නම් හොඳයි කියලා හිතුණා. දැන් දින ගණන් භාවනාවල් වලදී ඇත්තට මේක ඉදිරිපත් කරන එකේ ඒ තරම් වටිනාකමක් නැහැ වගේ දැනුණා. මොකද මේ මං කියන අවස්ථා පහු කරගෙනයි ඒ දින ගණන් සති ගණන් මේ වගේ භාවනා මධ්‍යස්ථානයකට සියල්ල අතහැරලා එන්න තීරණය කරන්නේ. නමුත් මෙතන සාමාන්‍යයෙන් අපේ ග්‍රාමවාසී පන්සල් වල පොහෙට සිල් සමාදන් වෙන පිරිසක් වැඩිපුර මෙතන ඉන්නේ. ඒ අයට භාවනාව පිළිබඳව මගේ මේ ප්‍රකාශයෙන් යම් දිරිගැන්වීමක් වෙනවා නම් ඒක මම ඉතා අගය කරනවා. එහෙම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැනට අවුරුදු කීපයකට පෙර මම නොයිකුත් කායික වේදනා රෝග තත්ත්වයන් තිබිච්ච කෙනෙක්. ඒ වෙනකොටත් මම මෙහාට ඇවිල්ලා මුල් කාලය තුල ඊට පෙර යම් මධ්‍යස්ථානයක ඔබ වහන්සේට මම කියලා තියෙනවා මේ ශාන්ත තපෝවනේ භාවනාවේ අවුරුදු ගණනක් මාසිට දවස් 4ක් සෙනසුරාදා දින බැගින් භාවනාව පුහුණු කළා. නමුත් එතන පොඩි බිඳ වැටීමක් කඩා වැටීමක් සිද්ධ වුණා. ලොකු ස්වාමීන් වහන්සේ අසනීප වීමත් සමගම ඉතින් උන්වහන්සේගෙන් මම භාවනාවේ මූලික අවබෝධය ලබා ගත්තා. ඇත්තටම අපට පිය කෙනෙක් විදිහට වගේ ඒ භාවනාවට අවශ්‍ය මූලික අවබෝධය ලබා දුන්නා. කන බොන හැටි, අනේන හැටි, කතා බහ කරන හැටි, ගෙදර හැසිරෙන හැටි, ඒ වගේ සියලු දේ පිළිබඳවම ඒ ලැබපු දැනුම සහ අත්දැකීම මට මෙතන දි භාවනාව වැඩි දියුණු කරගන්න මං කියනවා නෙවෙයි දියුණු වෙලා කියලා. නමුත් මට සෑහෙන උදව්වක් වුණා. කෙසේ නමුත් මම මෙහෙට ආවට පස්සේ තමයි මේ පින්බිමට ආවට පස්සේ ඒකම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ ඒ අවවාද උපදේශ ලැබුණයින් පස්සේ තමයි මම සක්මන කියන්නේ භාවනාවක් කියන එක දැනගත්තේ. එතෙක් සක්මන් කලේ පරියන්කේ වාඩි වෙලා ඉඳලා අර ඇඟේ හිරි යන්න නැගිටිනවා වගේ ගමන් ඇවිදිනවා වගේ දෙයක් තමයි කළේ. කොහොම නමුත් මෙහෙදි මම ඉතාමත්ම කැමැත්තෙන් මගේ ඇඟේ අපහසුතාව කොතෙක් තිබුණත් පැයක්මාරක් මම සක්මනේ යෙදෙන්න පුරුදු වුණා. අපි ආපු මුල් කාලේම පාන්දර 3ට අපි කීප දෙනෙක් එකතු වෙලා වැඩිපුරම ඉතින් ඒ දවස්වලත් හිටියා වයසක අය අතරේ අපේ තරුණ දුවවරුත් හිටියා. අපි ටික කතා කරගෙන පාන්දර 3ට යනවා උඩ මළුවට. ඉතින් ඒක අපිට හරිම ශාන්ත සුවයක් එන දෙන තැනක් වුණා. ඒ නිසාම දෝ සක්මන් භාවනාවට වඩා ලැබි බවක් කැමැත්තක් ඇති වුණා. ඉතින් එහෙම සක්මන් කරද්දී පරියංකේ ඔබ වහන්සේගේ අවවාදන් ශාසනා මත පරියංකේ කරද්දී මගේ ඒ ඇඟේ තිබිච්ච අපහසුතා මටම නොදැනී ඉවත් වෙලා තිබුණා. ඉතින් එක විශේෂ දෙයක් මට මතක් කරන්න ඕනේ. 1980 ගණන් වල විතර ඉස්කෝලේදී මගේ කකුල පෙරලීමකින් කකුලේ ආබාධයක් ඇති වුණා. ඊට පස්සේ ඒක ඒ දවස්වල වෙද මහත්තයෙක් සනීප කළා. නමුත් පහුවෙන්න එතන නහර ගැටගැහිමක් ඇතිවිලා ඒ නහරේ ගැටේ වගේ මේ අඟලකට ආසන්න වෙන්න තරම් උඩට මත් වෙලා තිබුණා ගෙඩියක් වගේ. ඉතින් බටහිර වෛද්‍ය ක්‍රමේ කතා කරපුවාම කිව්වේ ඒක ඔපරේෂන් කරන්න ඕනේ කියලා. සිංහල වෛද්‍ය ක්‍රමේදී කිව්වේ සෑහෙන කාලයක් තෙල් අතුල්ලලා පත්තු බඳලා එහෙම කරන්න වෙයි කියලා. ඉතින් මම ඒ එකකටවත් සහභාගී වුණේ නැහැ, කැමති වුණේ නැහැ. මම ඒ අතර කාලේ තමයි මෙහිට භාවනාව සඳහා සහභාගී වුණේ. ඉතින් මම දන්නේවත් නැතුව ඒ භාවනාවට ඇවිත් මාස දෙක තුනක් යනකොට ඒක නැත්තරම නැතිවිලා මමවත් දන්නේ නැහැ ඒක කොහොම නැතුණාද කියලා. ඉතින් ඒක මම හරියට අගය කරන දෙයක්. ඒ කිසිම ප්‍රතිකාරයක් නොකර මට මේ භාවනාවම ප්‍රතිකාරයක් වුණා කියලායි මං හිතන්නේ. ඉතින් ඒක නිසා මේ භාවනාව කියන්නේ අපිට තියෙන ලෙඩ රෝග, කායික රෝග මෙන්ම මානසික අසහනතාකාරී තත්වයන් පවා බොහොම සැහැල්ලු ලෙස කිසිම වියදමකින් තොරව සුවපත් කර ගැනීමට හැකියාව ලැබෙන මහත් ආශ්චර්යවත් දෙයක් කියලායි මං විශ්වාස කරන්නේ. කොහොම නමුත් මේ වගේ ස්ථිරසාර භාවනා කරන තැනක් ලැබීම මගේ පෙර පිනක් වශයෙන්ුයි මං සලකන්නේ. ඉතින් මං ඒක ගැන කතා කළේ ඇත්තටම මේ දැන් මේ අවුරුදු 4-5 කාලය තුල මටම දැනෙනවා මගේ ශරීරයට ලැබෙන පහසුව, නිරෝගී බව, ඇස්පෙනීම පවා මගේ දැන් එන්න හොඳ වෙනවා වගේ කියලා මට තේරෙනවා. දැන් කණ්ණාඩි පාවිච්චි කළත් ඒකත් වැඩිපුරම දැන් ගන්නෙ නෑ. ඉතින් ඒක නිසා මට ඒක හරි වටිනවා. ඉතින් මම මේක ප්‍රකාශ කළේ මේ ඇවිල්ලා ඉන්න අපේ පොඩි දූල පුතාලට වගේම වැඩිහිටියන්ටත් මගේ මේ ප්‍රකාශය අත්හදා බලන්න කියලා. නිවැරදි ලෙස මෙතනින් භාවනාව වැඩි දියුණු කරගෙන යාමට මගේ මේ ප්‍රකාශය උදව්වක් වේවා, අත්දැලක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඇත්තටම මම මේක ඉදිරිපත් කරන්න වඩාත් බලාපොරොත්තු වුණේ මට මේ වගේ අවවාද උපදේශ අනුශාසනා ලබා දෙමින් භාවනාව නිවැරදිව කරන්න කියලා දුන්න අවසරයි අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට මේක ප්‍රතිපත්තිමය ගුරු පූජාවක් වේවා කියන පරමාර්ථය. ඒ ඉසීම වේවා කියලා මම සාදුකාර දෙනවා. සාදු
සාදු. හොඳයි, මං කියන ඔය කියපු කතාව කවියෙන් ලියන්නේ කියලා අපි අච්චු ගන්න. ඒ කවියට දාන්න මට කාරණා දෙකක් මතක් කරනවා. මම හිතාර පුතා කොහෙවත් ඔළුව හේතු කරගෙන ඉන්නේ බිත්ටි. ඉතින් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අවධානේ නැහැ. ඉතින් මම මේක දැක්කා. ඒ බොහොම දෙයක් කිත්තු දෙයක්. මේ අපි කරපු මේ සම්මන්ත්‍රණයේදී 2018 මාර්තු 24 25 ඊට කලින් අපි යෝගාවචර රාහුල සාංශ ගෙන්නලා සතිවාරයක් තිබ්බා. මේ සාංශේ සම්මන්ත්‍රණය සතිවාරයක් තිබ්බා. ඒතර කිව්වා ඒ සක්මන තමයි සක්මන තමයි කයි ඉරියව බොහොම අගේ කරලා අපි සක්මන ගැන හරියට ආඩම්බර වෙනවා. ඒ සාංශිකව ඉඳගත්තාම බෙල්ලේ කෝණෙන් කියන්න පුළුවන් කියලා භාවනා කරපුවා හැටි. ඉඳගන්න එක්කනා මේ බෙල්ල හරියට තියාගත්තේ නැත්නම් මුළු ඇඟම ලෙඩ. අපි ඉන්නකොට ඉන්නේ මේ පරාජිත මානසිකත්වයේ. පරාජිත මානසිකත්වයේ තියෙනකොට අපි බෙල්ල පල්ලයට දානවා. භාවනා කරනකොට පටන් ගන්නකොටත් අඩු ගානේ හොඳට සක්මන් කරලා ඇවිල්ලා මේ එකල සාදා ගන්න කොඳුරට පෙළ උඩද ඔළු ගෙඩිය තින්නේ කියලා. කොඳුරට පෙළ බරක් වෙලාද කියලා. කොහොමදත් භාවනා කරගෙන යනකොට බෙල්ල බරක් වෙනවා. පාත් වෙනවා. ඒ පාත් වෙන හැම වෙලාවෙදීම දක්ෂ යෝගාවචර දෙනක කියලා කෙරෙන්නේ කියලා. ඒකට අපි කැමති. ඔය ඔළුව පාත් වෙන දීලා ඔය ඉන්නවා. ඉතින් එතකොට යම්කිසි සමාජීයමය තත්යක් ලැබෙනවා. ඒක කියනවා තියා ලෙඩ සමාධියක් කියලා. හැබැයි වීර්ය නැති වෙනවා. ඉතින් ඊට පස්සේ ආය ගැස්සිලා අවදි වෙනවා. ආයෙසටක් ඉන්නකොට එකලස නැති වෙන කූඹියක් කරනවා, දඟලනවා, රත් වෙන උණුසුම. එතකොට අපි අවදියෙන් ඉනෝ. කරදරයක් නැති වෙච්ච ගමන් බෙල්ල කඩවයි. ඒ නිසා සක්මණෙන් හදාගත්ත මේ කය ඊගාවට ඉරියවට ගියාට පස්සේ සක්මණේ වේවා, ඉරියව්වේ නින්දෙදී වේවා, පරියක්කේදී වේවා, ඒ ඉන්න බෙල්ලෙන් කියන්න පුළුවන් ලෙඩෙද්ද නැද්ද කියලා. ඒක වෛද්‍යවරයෙක් නැතුව බේතක් නැතුව ඒකට සතියොද වැවුවොත් එකලසට ටික කාලෙකින් ඇඟටම දන්නේ නැතුව ඇඟෙලෙට නැති වෙනවා. දැන් සර්වචනසේගේ රූපෙ දිහා බලන්න. සර්වචනසේ ඒක නිහඬ බණකින් දේශනා කරනවා. නිශීදති පල්ලංකං උජුං කායං පනිදාය පරිමුඛං සතිං උපට්ඨවෙත්තා. ඉතින් මේක අනිවාර්යයෙන්ම ආනපන සති දේශනා කරන හැම වෙලාවෙම සර්වචනසේ දේශනා කරනවා. නමුත් තමන් දිහා බලන්න තමන්ගේ ඉරියව්ව භාවනා කරනකොට වැඩක් කරනකොට අපි අවධානයේ ඒ වැඩියට නැත්තම් ඒ වැක්කේ ඉතින් අවධානය උදේ ඉඳලා හැන්ද වෙනකන් ගන්නවා කියන එකත් බරපතල වැඩකට. නෝ ගත්තේ නැත්නම් හිත ඇඳේ ඉන්න හැම වෙලාවෙම ලෙඩද ඇඟ ලෙඩ වෙනවා, හිත ලෙඩ වෙනවා. අපි කරන ප්‍රකල්පනා ප්‍රපංචන කම්පන චංචල ඉන්ජින සේරම එන්නේ බෙල්ල පාත්‍රයට පස්සේ. බෙල්ල මෙහෙම කරගත්තාට පස්සේ තීරම වාෂ්පීකරණය වෙනවා. ඒ බව තේරෙන්න එහෙමයි මේක වෙන්නේ කියලා තේරෙන්න පළවෙනි මාර්ග ඥානෙදී බෑ. දෙවෙනි මාර්ග ඥානෙදී බෑ. තුන්වෙනි මාර්ග ඥානවත් පන්නන්න ඕනේ කියලා කියනවා. මේ භාවනාවට කයේ සහයෝගය ලබා ගන්න හැටි. ඒක සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා. කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති. තමන්ගේ කයත් සාක්ෂි වෙනවා පාර හරි කියන්නේ. පරම සත්‍ය අවබෝධ කරනවා. ඒ මොකෙන්ද? කය බොහොම ඒකට කියන්නේ උත්ප්‍රේරණය වෙලා බොහොම ලස්සනට ඉඳගෙන ඉනවා. එයින් එපිට නියමයක් නැහැ. ඒකයි මම මේ කියන්නේ. ඒක තේරුම් ගන්න මේ ලැබිච්ච මනුස්සකය මේ කොකන් ගහිලා වාඩි වෙලා කරන්න බෑ. මේ ආරම්භයේ ප්‍රශ්න නැහැ. ආරම්භයේදී නිදාගෙන හරි කමක් නැහැ. ෆොටෝ එකකින් හරි කමක් නැහැ. හාන්සි ෆොටෝ හරි කමක් නැහැ. ඉතකන පටන් ගන්න. පටන් ගන්න යනකොට මේක සුද්ධ වෙන්න පටන් ගන්න. ඒ සුද්ධ වෙනකොට පුළුවන් තරම් ආරම්භයේදී කය හොඳට සම්බරව, සැහැල්ලුව, සම්මිතිකව තියලා ඒක ආභෝග කරන්න. දැන් පටන් ගන්න ආරම්භක ශේෂය මෙහෙමයි. ඉතින් භාවනා කරගෙන යනකොට අරමුණ සියුම් වෙගෙන යනකොට මේ කයට මොකද වෙන්නේ බලන්න. අරමුණ ගොරෝසු වෙනකොට කයට මොකද වෙන්නේ කියලා බලන්න. බෙල්ල පාත් වෙනකොට නානා ප්‍රකාර කතන්දර හැදෙන හැටි. ඍජු කරපු ගමන් ඒක නැති වෙන හැටි. ඒක හරියටම කෙලින්ම කිව්වා ඔය යෝගාවේ රාහුල සාන්නස්. මම ස්තුති කරා ස්වාමීන් වහන්සේ. මම භාවනා කරද්ද මගේ බෙල්ල කැඩලා වැටලා තියෙන හැටි. මම ඒ කිසිසේත්ම ලැජ්ජාවට ගත්තේ නැහැ. මට කීප දෙනෙක් කියලා තියෙනවා. මොකද මම දන්නවා වස් 32ක් වෙච්ච ආමෘ කෙනෙක් සිවුරු ඇරියා මේ දුර්ලභකම දැක්ක දවසේ මං හිතාගත්තා ඒක සිවුරු අරින තරම් ප්‍රශ්න නෙවෙයි මේ කයේ හැටි. ඒ නිසා යමකට අහුම්කම් දෙනකොට අවධානය යොමු කරනකොට මනස්කාරය යොමු කරනකොට කයේ ඍජු භාවයෙන් පිටකෙනුටත් පේනවා Tamanටත් තේරෙනවා. ඒ නිසා මේ සක්පන තා පොඩ්ඩක් ඉදිරියට ගෙනියන්න පරියන්කේදී හෝ නිදාගෙන ඉන්නකොට බලන්න අපිට එන ඔක්කොම කැත හිතිවිලි අපිට එන ප්‍රපංච අපිට එන කම්පණ චංචල ඔක්කොම තියෙන්නේ මේ බල රේඛාව ඍජු වෙලා නැති වෙලාවට. බල රේඛා ඍජු වෙලා ඉනකොට ටිකක් හැබැයි අපහසුයි. අර ඇඟ රිලැක්ස් වෙනා වගේ දැනෙන්නේ නැහැ. ඇඟ නිකන් වැක්කිරෙන ගතියක් දැනෙන්නේ නැහැ. වැක්කිරෙන ගතියත් අවශ්‍යයි. ආයෙසරයක් පුළු පුළුවන් වෙලාවෙ දැනගන්න මේ කඳ කෙලින් කළ තියයි. ඒ කරනකොට අපිට තේරෙන බුදුරජාණන් වහන්සේ භාවනාවත් එක්කවට පෞරුෂත්වයක් දෙනවායි කියන්නේ. ඒ පෞරුෂත්වයේ එනකොට ඒ කය ලෙඩ රෝග හිටින්න බෑ. අඩු වෙනවා මං කියන්නේ. මානසික ලෙඩ රෝග ඉන්නෙත් නැහැ. ඒ නිසා භාවනා කරන්නේ නැතුව ඉඳලා මේක දන්නේ නැතිව ඉන්න පුළුවන් උඟ දෙනකොට. නමුත් අපිට ලෙඩ දන්නෙත් නැහැ, බේත දන්නෙත් නැහැ, මැරලා යනවා. භාවනා කරනකොට තේරෙනවා ඉරියව පැවැත්වීමේ දක්ෂකමෙන් එයා භාවනා දිනුනොත් නැද්ද කියලා කියතයි. වැඩි වෙලාවක් එක ඉරියව ඉන්න පුළුවන්. ඒ ඉරියවට ගියාට පස්සේ ඊට නඩත්තු වෙන්න ඕනේ. ඒ නඩත්තුව තුල අපි කැපකිරීමක් කරනවා. අපි අපේ රුචි අරුචිකමගේ කැප කරනවා. කැප කරලා බලනවා අවධානය යොමු කරන්න ඉන්න පුළුවන්. එතකොට බලනකොට මුළු දවසම පත් වෙන නිලාකුරක් වගේ. බුසු 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 ගාලා දුවනවා. ඉතින් මේ මිනිස්සෙක් එහෙම වැඩ කරන කෙනෙක් ඉන්නකොට අනික් අයටත් තේරෙනවා මේ මිනිස්සේ ඒකට එළඹිලා වාසය කරන්නේ. ඒකට අප්‍රමාදව වාසය කරන්නේ. ඔය නිකන් ලෙඩ කපුට වැලකන්න වගේ ඇහෙන්න වෙන්න දෙන්න බෑ. වෙන්න දෙනවා තමයි මං කියන වෙන්න දෙනවා වෙන්න දෙන තුන අඩු ගන්න එකලස බලනවා. මම ඉන්නකොට මගේ ඉරියව පවත් වෙනවාද කියලා. ඒක පැහැදිලිවම ඇතුළටතර පිටතට පෙන්නන ලකුණක් වෙනවා. ඒ නිසා මේ නිවන කියලා කියන්නේ පුද්ගලික දෙයක් නෙවෙයි. ඒක බාහිරට පේන සමාජගත ධර්මයක්. හැබැයි මට වගේ කීමක් තියෙනවා මගේ කය නඩත්තු කිරීමෙන් පුද්ගලික කරණේ කරගන්න. කරනකොට ඒක බුද්ධ ගෞරවයක් වෙනවා, බුද්ධ පූජාවක් වෙනවා, ධර්ම පූජාවක් වෙනවා, සංඝ පූජාවක් වෙනවා, සත් සීල පිළිවෙත ලකු පිරිසිදුවක් වෙනවා. හැම මොහොතම වග වෙනවා. මේ බල රේඛාව ඍජු වෙච්ච කම සම්ප්‍රේෂණ සිද්ධ වෙනවා. ඒක තමයි කුණ්ඩලිනී ශක්තිය කියලා, විශ්ව ශක්තිය කියලා විශාල කතා කරන්නේ. ඒක මේකෙදි නිකන් හම්බෙන්නේ අපිට. භාවනා කරනකොට පේනවා කොයි වෙලාවක හරි ඉඳගත්තට පස්සේ ඉරියව්වකට තාක්කල් කයේ හිත තියෙන ඉඩ වැඩි. වැක්කිරිච්ච ගමන් හිත යම් ඔය සූස්තියක් තියෙනවා නිදිමත වගේ ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි අර වීරියේ සතියේට සමාධියට කරන වීරියේ අනුග්‍රහ නැති වෙච්චාම අර හොද්දේ ලුණු සොඩම් මදි වුණා වගේ මිරිස් ටිකක් මදි වුණා වගේ පදම එන්නේ නැහැ. ඉතින් ඒ පදම හැම චිත්තක්ෂණයකම පවත්නවා. ඒ තරම්ම මේක එළඹ සිටි ගතියක් අවශ්‍යයි. එතකොට බේනෝ මේ අනුන්ගේ ප්‍රශ්න ගන්න වෙලාවක් නැහැ. මේ ප්‍රශ්නේ එන්නේ මේක එකලස නැති වෙච්ච වෙලාවේ. ඒ නිසා අනුන්ගේ ප්‍රශ්න නෙවෙයි ප්‍රශ්නේ. Taman එකලස නැත්තම් මේදී අරව මේ වෙයිලා අපිව නිකන් අර පිටියක් මැදපත් වෙන පහන් දැල්ලක් වගේ ඔය වැනි ඉන්නවා. කොයි වෙලාවක හරි චිත්තක්ෂණයක් හෝ දෙකක් හෝ මම ඉන්න ඉරියව්ව මෙහෙමයි. ඒක මේ පූජාවක්. ඒක මේ වතක් විදියට පවත්නවා නම් ටික 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 වැඩෙනවා. ඒ හැම වැඩෙන හැම වෙලාවෙම කායික ශක්තිය ලෙඩ රෝග අඩු වෙනවා. මානසික ලෙඩරෝග අඩු වෙන පෞරුෂත්වයක් එනවා. ඉතින් ඒකට කල් ගන්නවා කියලා සරුවත් chance සඳහන් මේක ඕනේ. මේක යෝගාවචරයෙන්ගේ ඔළුවට යන්න ඕනේ ඉස්සල්ලා. මේ භාවනා කරනකොට දෙයියෝ ඇවිල්ලා කොන්ද ගලින් කරලා දෙන්නේ නැහැ. සීලෙන් මේක කරලා දෙන්නේ නැහැ. උඹ කරපන්. කර කර ඉන්නකොට ටික 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 හටි කරනකොට තමයි තේරෙන පටන් ගන්නවා. අර තිබුණු ලෙඩරෝග ඇලි මෑලි ගති මොකක්වත් නැහැ. මං ඊයේ ගියාට පස්සෙත් මේ ටීචර් කෙනෙක් කතා කරලා කියනවා නේ ස්වාමීන් වහන්සේ මම පුළුවන් තරම් උත්සාහ කරා දැන් කොච්චර වැඩ කරත් වෙහෙසක් නැහැ ස්වාමීන් වහන්සේ. මුද හැම වෙලාවෙම වැඩේ නෙවෙයි බලන්නේ සම්බර විරිය ඒ ව්‍යායාමයක් වෙනවද මේක. එහෙනම් සම්බරව මම කරන දේ ඉරියව සම්බරව කරගෙන කරනවා. ඉතින් ඒක තමයි ශිල්පය කියන්නේ. ඉතින් ඔක්කොම ව්‍යාකරණ හදනවා. බුරේම පඬිස්සංශ කියනවා ඔය විතරක් නෙවෙයි උඹේ භාෂා ව්‍යාකරණෙත් හැදෙනවා. ඉදිරිපත් කිරීමත් හැදෙනවා. සාන්දර්යයත් මතුවලා එනවා. ඒ සීරමට අපි ළඟ තියෙනවා දැන්. ඒකට එලි දක්ක ගන්න විදියක් නැහැ. මොකද අපි කයට සලකන්නේ. සක්මන් කරන්නේ ඉරියව පවත්තන්නේ. ඉතින් ඒක එන්නවා මෙහෙමයි ඒකට කියන්නේ. මුලදී නැති වුණාට කමක් නැහැ. මුලදී කොහින් හරි පටන් ගන්න. පණගෙන මේ ටික 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 මේවා දෙන්න දෙන්න අපිට තේරෙනවා ඔය කවුරුත් නැති උරාට මට පංගේ පෞරුෂත්වේ නර්ධ කරනවා මම පුද්ගලික ස්වාධීන ස්වෛරි මිනිසෙක් මුඛ්‍යකත්වෝනේ මේ කයේ සහයෝගය ගන්න ඕනේ අපි කයේ සහයෝගය ගන්න කොල්ලෙක් කෙල්ලෙක් දිහා බලනකොට කෙල්ලෙක් කොල්ලෙක් දිහා බලනකොට ඔන්න උපමට්ටම් ආලවට්ටම් දාන මේක ධර්මයේත් එක තියෙන ලව් එකනේ ධර්මයේ දිහාට හැරලා යනකොට බුදුහාමුදුරුවෝ ඉන්දියන් ජාතිය වුණාට අපි සිංහල ජාතිය කියලා ප්‍රශ්නයක් නැහැ ඥාන පිළිම ප්‍රශ්නයක් නැහැ. පැවිදි උපවිදි ප්‍රශ්නයක් නැහැ. මේ කය පිළිසිදු තියාගන්න හැම වෙලාවෙම මේකට කැම නැම බීම ටික දෙන්න. ඒ කියන්නේ කරත්තේ වන්දින ගුණාන කණ්ඩ දෙනවා වගේ. ඒක බලන් ඉන්න හැම වෙලාවෙම තමන් ඉරියව පවත්තන පවත්තන්න උත්සාහයක් තියනවා කියන්නේ. ඒක හොඳම නිර්ණකයක් අපි දිනන නැද්ද කියන්නේ. මේක එක. දෙක මේ වගේ අපි දවස කරන වැඩපිළිවෙල නිසා හුඟ දෙනකොට විවෘත වීම ඇති වෙනවා සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ලබන මාසේ දෙවෙනිදා ජූනි මාසේ දෙවෙනිදා මුත්‍widetilde පන්සලේ ඒ පිවිතුරු වරණත් නීසරණ වණයත් මුත්‍widetilde පන්සලත් එකතු වෙලා මේ පිරිස විනුවෙන් දවසක භාවනා වැඩපිළිවෙලක් කරනවා. මම නෑ. මම පුළුවන් තරම් කිව්වා ගමේ අයට මේකට සම්බන්ධ වෙන්න කියලා ඉතින් ගොඩාක් ප්‍රශ්න තියෙනවා සමාජික ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා එදාට එකතු වෙන්නේ එතකොට අපිට වෙන ස්ථානයක් අපි එකතු වෙන්නේ. එතකොට වෙන ලාභේ තමයි මුත්‍widetilde පන්සලයි සමගි පන්සලයි වේරහැර පන්සලයි වේරහැර නෙමෙයි මේ රංගවල පන්සලයි. පන්සල් තුනේ හාමුදුරුව අපිට සහයෝගය දෙයි. එතකොට මේ ගමේ මිනිස්සුන්ට අපිට පුළුවන් එක තැනකට එකතු වෙලා මේ ගමේ නරක වැඩ කරන අය කඩප්පුලිකම් කරන අය කොන් කරලා හරි වැඩට යන්න ඕනේ අයට පොඩි වේදිකාවක් සකස් කරලා දෙන්න. ඒ අනුව ඉස්සරහට අපි මේ සතිපාසලේ වැඩ පිළිවෙල ඒ පිවිතුරු රන්නට හම්බෙච්චි තැන කරන්න අවස්ථාවක් එකලඳ ඕනකමක් තියෙනවා. එතන විශේෂයෙන් ඕමානයේ ඉඳලා ලංකාවට එන අයට භාවනා කරන්න කාමර ටිකක් හදන්න ඕනකම තියෙනවා. එතකොට ඒක ගමේ වැඩක් බවට පත් වෙනවා. ඒක නිසරණ වලින් අපි ආදර්ශය දෙනවා, අපේ මොඩල් එක දෙනවා. ඒගොල්ලෝ ඉදන්ද මුදල්ද ගමේ සහයෝගයද ලැබේවි. ඉතින් අපි මේ වැඩ පිළිවෙල ඒකටත් දානවා. අපි මේව නතර කරන්නේ ඊට අමතරව ළමයි සඳහා මේ ළමයි පොඩි ළමයි 20 කී දෙනෙක් එනවා දැන වේ හැම සඳු දම දෙයියේ තිබ්බා 3 සිට 5 දක්වා මේ ඇයිට අපි වැඩ පිළිලක් කරනවා. ඒකට පුළුවන් තරම් එවන්න ළමයි. එනකොට වැඩි හිටියොත් එන්න. මන්ද ඔය යන හැම තැනම අපිට කියන අනේසන්ස අපිට සතිවල අපිට සතිවල මං කව හරි. අපි කරන සතිපාසලට එල බලන්න ඇවිල්ලා ඕගොල්ලෝ ඉගෙන ගන්න. එතකොටනේ දන්නේ සක්මනක් කරවන්නේ කොහොමද කියලා. එතකොට පරියන්කයක් කරන්නේ කොහොමද කියලා. එතකොට ළමයට වැඩි ඉගෙන ගන්නවන්නේ කරන කෙනා. අද සතිපාසල වලට ගියායට මොකද වෙලා තියෙන්නේ බයන්? කම්පා දිස්ත්‍රික්ක අධ්‍යාපන අධ්‍යක්ෂතුමේ කියනවා ස්වාමීන් වහන්සේ මේ කරපු වැඩේ නිසා ළමයි මොනව වුණත් අපි අඩු ගාණේ ඉගෙන ගන්නවා. අපි ගිහිල්ලා අද සක්මන් කරලා මට කනගාටු වෙනවා මට ඉන්න බැරි වුණා. අපි ගිහිල්ලා ඉගෙන ගන්න මේ ළමයින්ට කියලා දෙන්නේ අපි දන්නේ නැහනේ. ඉතින් එතකොට ළමයා මුවාවෙන් අධ්‍යක්ෂකතුමීට යනවා විදුහල්පතිට යනවා ගුරුවරයාට යනවා දෙමව්පියන්ට යනවා ඊටසේ ළමයාගෙත් තියෙනවනේ මොකද්ද ඉදිරියට ලියනවා ඒ ළමයි ලීලා කියනවා ඔය හිතුවක්කාර කරන පොඩි උන් ඔය හිතුවක්කාරකම් කරාට උන් මේක අල්ලපු දවසේ අර ඔක්කොම අනිත් පැත්ත දාලා කියලා දෙනවා අපට එතකන් ඉතින් අපිට අර නෙල්ලි ගෙඩිය කන වගේ මුලදී ටිකක් තිත්තා ඔය කකා කකා ඉන්නකොට අන්තිමට පැණි රස වෙනවා දැන් මට ළමයි හිටියන කොහොම හිටියද මේ ළමයි නැතුව මේ මම මං ඉදවාගේ මල හොන්තුක් මේ ගෑණියක් ගන්න එකයි කවුපවුල් කන එකයි ළමයි හදන එකයි කිය. දැන් だって ඉස්සරහට මං එහෙම කරන්නේ නැහැ බයෙන් දෙවා. දැන් ඉන්න ළමයි නෙවෙයි මට ඉන්නේ දරුවෝ නෙවෙයි මට ඉන්නේ දරුවෝ නෙවෙයි මොනුබුරාල මොනුබිලියෝ. කෙලින්ම ගිය ගමන් මං දන්නවා මං හිතුවට වැඩිය දක්ෂයි දැන් ඒ ළමයි මං සම්බන්ධ කරන හැටි දන්නවා. සම්බන්ධ කළා මේක දුන්නට පස්සේ මේ නාකි ගන්න කැමති නැහැ මේක නාකින් බලනවා මේ පැත්ත බලනවා මේ පැත්ත බලනවා පෙර පෙරනවා. මේ නාකි නැතුව යන්න බෑනේ. ඒක තේරෙනවනේ නාකි හරහා නාගේ කකුල් දෙක අස්සින් මම පොඩි එකට අත දාපු ගමන් නාකියා පෙරලගෙන පොඩි එකා ඉස්සරහට නම එකා. ඉතින් ඒ නිසා සතිපාසලවි දිකටම කරනවා. මේ තුන්වෙනි කාරණාව. ඉතින් ඒ නිසා මේකට සම්බන්ධ වෙන්න පුළුවන් හැම පැත්තෙම. මේ පොඩි ළමයා ආවට පස්සේ ඒගොල්ලෝ රීස්ටර් කරලා ඒගොල්ලන්ට වෙනම ක්‍රියාමාර්ගයක් කරන මේ දවසේ වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේව සම්බන්ධීකරණයට ලියුමක් ලියලා කම්පියුටර්ස් වල වැඩ කරලා මෙහෙමයි වැඩේ යන්නේ කියලා සම්බන්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ කරන වැඩවලට ගමන් පහසුකම් සලසලා දීලා දේ ටිකක් හදලා දීලා එහෙනම් මේ සවුන්ඩ් සිස්ටම් එක හොයලා දීලා ඕනේ පැත්තකින් සහභාගී වෙන්න පුළුවන්. එකක්ක සල්ලි ඕනේ. ඒක එකකින්වත් අපි සල්ලි ගන්නෙත් නෑ. සල්ලි සම්බන්ධ කරන්න යන්නෙත් නෑ. මොකද හරි අමාරුයි ඒකවල. ඒක නිසා ඔයගොල්ලෝ කායික සාක්ෂියක් දෙන්න මේක හොඳ නෑ. මන්න මේ පොඩි උන් එක එකක් දොස් දකින්න හැබැයි අවුනොත් නකන් රත් වෙන්න ගන්න. ඒක වෙනම කතාවක්. හැබැයි මම හරි ආසයි ඒ කට්ටිය එන එක. මොකද ඒක සෙල්ලමක් නේ අපේ පැත්තේ ඉඳලා තිනවා සටපට උන්දයි කියලා මිනිස්සේ පොඩි උන් පෙන්වන්න බැරි. ඉන්නකොට බයින්වලු ගහනවා. ඉතින් මේ අම්මට දරුව නැති. ඊට පස්සේ මේ පේනයක් බලුවාට පස්සේ කිව්වලු පොඩි ළමයි 22 කෙනාලා පොඩි ළමයින්ට කන්න දෙන්න කියන්නේ. ඉතින් අනේ මේ අම්ම බොහොම සන්තෝෂෙන් උයල හරි ගැසල බැලුවලු එක එක්කත් එන්නේ නැතිලු. ඇයි දකින්නකොට ගහන්න? ඊට පස්සේ අපේ අම්මලා හැම කිරියම් අවුරුන්ගේ දානේ වලට යනවා. ඊට පස්සේ කියලා බලවක බණ්ඩාර මණිකේ මේක වැඩක් තියෙනවා. මේක දැන් වැඩේ හරි පොඩි උන් කන්න දෙන්න එක එක්කත් ගෙන්නන්න බෑ කියේ. ඊට පස්සේ කියලා දැන් පොඩි උන් එන්න කොහොමද හැසිරෙන්න ඕනේ? එහෙම හැසිරියන් ගියා. ඒ කියන්නේ පොඩි උන්ට ප්‍රේම කරපන්. ඊට පස්සේ පොඩි උන් දානෙට එයි. පොඩි උන්ට කන්න දුන්නට උන් ගින්නේ නෑ. උන් කණ්ඩ දෙන්නේ නැති වුණත් එනවා උන් එක හැසිරෙනවා. ඉතින් ඒ මිනිස්සයා අර පොඩි උන් ප්‍රේම කරලා දාන දුන්නාට පස්සේ බඩ වෙනවා ළමයි හම්බ වෙනවා. දැන් මට මොකක්වත් නැතුව ළමයි හම්බෙන්නේ. මට තෝක ගණන් හම්බ වෙන්නේ ඕගොල්ලෝ ඉන්න බමයිත් එක දැන් අනම්මනම් කතා කරා. හැබැයි මං කෙලින් අත ගන්න යන්නේ. මං අඬුව තියාගෙන අත පුච්ච ගන්න යන්නේ. මම ඒකට මණ්ඩල සකස් කරනවා. ඒ සකස් කරන ඔක්කොටම කියනවා ළමයි දඩබීම කරන ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ කොච්චර හැසිරෙන්න ඕනේද ළමයිකට යමක් කියන්නේ. ඒ පොඩි ළමයි අවුරුදු 5 ළමයිකට සතිපාසල කියලා දෙනවා අම්මගේ ඕනකමට. ඒ ළමයි එක දවසක් සතිපාසල ගිහිල්ලා අම්මට ගිහිල්ලා කියනවලු අම්මේ. මීට පස්සේ මට කවදාවත් තරහ යන්නේ නැහැ. ඒ අම්මා විශ්වාස කරන් තරහ යන්නේම නැහැ. මට යනකොට තේරෙනවා කිව්වා. ඉතින් අම්මා ඉතින් හුරතලේට අහගෙන ඉතින් අම්මා ගිහිල්ලා තියෙනවා සතිපාසලට. ඊට පස්සේ කිව්වලු අම්මා දන්නවද අපි යන මොන්ටිසෝරි පන්ති ටීචර් තරහ යනවා කියලා. එයාට ඉඳලා තරහ යනවා මට තේිනවා කිව්වලු. හැබැයි හැබැයි කාරණාවක් තියෙනවා කිව්වා. එයාට බබෙක් හම්බෙන්න ඉන්නවා මේ. ඒකයි ඔතනයි ප්‍රශ්නේ. බබා බලන්න ඔය බබා හම්බුනාට පස්සේ ඔයාට තරහ යන්නේ නැහැ කිව්වා. ඉතින් අම්මා තවත් තනියෙන් ගොලු මට සමාහලාට අම්මට තරහ යන වෙලුත් තේරෙනවා කිව්වා. අම්මටත් අපි ටීචර්ට වගේ අමාරුවක් තියෙනවා කියලා කිව්වා. අම්මා කියනවා දමරන්තේ දමුලියාරි අමරුගාට මීට පස්සේ ස්වාමිනාස මේ පොඩි කෙල්ලත් එක්ක මොනවක්වත් කරන්න බෑ. ඒක නිකන් කණ්ණාඩියක් වගේ හැමදේම මේ මගේ තරහ අම්මගේ තරහ ටීචර්ගේ තරහ ඇයි තරහ යන්නේ සීරම කියනවා. මේක මේ කිදෙට හම්බෙච්ච චීන කණ්ණාඩියක් වගේ. ඕගොල්ලෝ ඇඳුන් නැතුව ඉන්නේ පොඩි එකට සතිය ගන්නේ ඔත් ගෙවල් වල ඕගොල්ලෝ පිස්සු කෙලිනවනේ. ඒව මොකක්වත් කරන්න හම්බෙන්නේ පොඩි ළමයි උණ්ඩ හංගන්න දැන්නේ. උන් කෙලින්ම කියලා. එනිසා අපි යටත් වෙලා එමු පොඩි උන්ට යටත් වෙලා ඉරවම ලේසි උන් දන්නවා. අපි කෙලසිලා. එනිසා උන්ට අවස්ථාව දෙන්න ඕනේ මේ තත්ත්වය දෙන්නකම් අපි ගන්න පුතේ මෙන්න මේමය සමාජ ධර්ම. මම තමයි හරි වැරදි ටික උඹලව කරපල්ලා. ඒකනේ අපි මේ වගේ තැන් වලට එවලා කරන්නේ. ඒක නිසා සම්පූර්ණ අපේ දෘෂ්ටි කෝණය අනිත් පැත්තට හැරලා දිනවා. ඉතින් මේක මේ උගව දෙනෙක් හිතන බෞද්ධ ධර්මයන් විතරයි කියලා නෑ මුස්ලිම් ගෑන ළමයි සක්මන් කරනකොට කියනවලු විනාඩි 15ක් සක්මන් කරලා මෙච්චර හිතේ ආතතියක් අඩුවේ කියලා මම කවදාකවත් හිතුවේ නැහැ කියලා. 11 පන්ති බද්දුතින් මහමුද් විද්‍යාලේ නුවර මම සක්මනේදී කොච්චර මට ඒක yaadunnaද කියලා මේ පළවෙනි දවසේ ඉස්ලාම ගිහලා සක්මන් කරලා විනාඩි 15 මොට්ටක් කිලියක් දාගෙන සුදු ඇඳගෙන මම කකුල දික් කරනකොට උඩ පැත්තට අවුව වැටලා පිටියත් පිටිපල් පිටියත් පිටිපය රත් වෙන හැටිත් යට පැත්තේ හෙවණැල්ලේ වෙනස මට තේරුණායි කිය. මේ මාත දික් කරනකොට උඩට රත් වෙන හැටිත් යට සීතල වෙන හැටිත් මට තේරෙනවා. මට ආසාවක් ඇති වුණා ඒ විදිහට දිගට ඇවිදින්න කිය. එච්චි අපි කොහොමද කියන්නේ මේක මේ සිංහල බෞද්ධ ධර්මවල විතරයි තියෙන්නේ කිය. එහෙම ගන්නෑ. ඒ ළමයි ප්‍රකාශ කරන්නේ ප්‍රකාශ කරගත්තොත් ලොකු සර් ටීචර් කතා කරලා කළු අපරාදේ මම දුන්නේ මේ 11 පන්තිය හිතුවක්කාර කෙල්ලොට කියන්නේ 9 පන්තියේ අනිත් දවසේ ඉන්නේ ඒගොල්ලෝ 9 පන්තියට මේක කරලා පෙන්නන. මේ මේසෙට පෙර දින ගියාට පස්සේ කිව්වා උන්ට දක්ෂ වෛද්‍යවරියක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මම ආවේ මේක බලන්න හරිම ලස්සනයි මම වීදි දරුවෝ ගෙන්නගෙන පුනරුත්ථාපනය කරන. විදල් කියන්නේ මේ අපි කියන්නේ මුඩුකොල අම්මේ තාත්තෙක් නෑ. ඉතින් ඒ දරුවන්ට මේ මං කව උඹල මොනවද දුන්නත් මේ සතිය දෙන්නේ නැතුව මොනව කරත් හරියන්නේ නෑ. ඒක තමයි සාන්ද මොකද කරන්නේ? මං කව හතර බසිනේ කරගෙන කරන්න. අවල් දවසට අපි එකතු වෙලා අපි සතිපාසලේ 10 15 දෙනෙක් උයි ළමයි හතර බසිනේ කරලා ඒ ළමයි වීදි දරුවෝ ගෙනල්ලා අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒ දරුවට කිසි හවුහරණක් නෑ. දකින් දකින මනුස්සය දූෂණය කරනවා. කුඩු ගහනවා. බොනවා. මොනම හවුහරණක්වත් නෑ. ඉතින් මේ දොස්තරණායකට ගිහිල්ලා කරනවා. ඉතින් ඒ නිසා මට මේ පසුගිය අවුරුදු දෙක තුන ඇතුළත මම කවදාකවත් හිතුවේ නැති පැත්තක මනුස්ස පවුලේ කොන් වෙච්ච තනි වෙච්ච මිනිස්සු මං ඉස්සරව අයින් කරලා හිටියේ මේ මහානකමට වැඩන්නේ නෑ නෝ. මට අදාළ නෑ කියලා. නමුත් දැම්මට පේනවා අයිනගේ ආයුධේ තියෙනවා. මම අත ගා ගන්න යන්නේ. මම අඬුව තියාගෙන වැඩ කරන්නේ. කට්ටියත් එක්ක කතා කරලා කියනවා මම එනවා පුළුවන් වෙලාවට. ඇවිල්ලා මේක බලන්න ඕනේ. මොකද වෙන අවබෝධ කරන දුක්ඛ සත්‍යයක් නෑ මේ ලෝකේ. ඔච්චරයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඕක මග ඇරලා අතක් උඩ අතක් තියාන හම්බෙන දුක්ඛ සත්‍ය තනිවනක් මොකක්වත් නෑ. ඕකට මොන දෙමු? ඒකට මොන දෙන්න හොඳට ආඩ්‍ය වේ. හොඳට සෞඛ්‍ය සම්පන්න වේ. හොඳට මානසික සෞඛ්‍යයක් හදා ගන්න. හොඳට ත්‍රිපිටකය කියවා. ඒකල හැම ඉන්න ප්‍රශ්නයකටම කිසිම ලාඩ් බෑ කියන්නේ බා. පුළුවන් හරි මම එනවා. පුළුවන් හරි කරමු. අන්නේම කරන්න ගියාම මේ මනුස්සව විඳින දුක, මනුස්සව විඳින මේ පුදුමාකාර පීඩනය කියන එක දකින්නට හිතෙනවා. ඒක දැනගන්න එක මේකත් එක්ක ඉන්න එකම ලොකු බෙද හදා ගැනීම. අම්මෙකුට තාත්තෙකුට වැඩි කරන්න බෑ. පන්ති භාර ගුරුවරයෙකුට කරන්න බෑ. මේ සතිය හරහා පුදුම විදිහට ඒක යන්න පටන් ගත්තා. ඇයි ඒකේ ලකුණක් තමයි මේ පොඩි උන් එන එක. තමත් ඒක අපි ප්‍රතිසංවිධානයක් කරමු. එන හැම පොඩි එකකම අපි කියමු කන්තුරට කියලා ලියලා ඒගොල්ලොන්ට පොඩි මේ චර්යා පද්ධතියක් හරි ගැසලා කරමු. මෙතන මේක මං හිතන්නේ මේ ධර්ම සාකච්ඡාවට අදාළ නැති දෙයක් කියලා. ධර්ම සාකච්ඡාවට අදාළ. නමුත් ඔය මයික් එකේ තියාගෙන නම් මණ්ඩිටයි මම මේ කියන්නේ ඕක ලියාපන් කවියෙන්. ලියලා අතන ගැටයක් තිබ්බ ඒක නැති වුණා. හොඳට දෙයයි. මම හදලා දෙන්නම්. ඒකට මේක ඉන්න ඔක්කොමලා කතා කරන්න පටන් අරගන්නේ මට මාත් කිව්වේ නැහැ මටත් තරලෙදී තිබ්බ නැති වුණා මටත් තිබුණා කියලා ඉන්න පටන් අරගන්නේ. එතකොට මෙතෙන්ද එන්නේ එකක් උම්පිපුරුන් තියන කට්ටිය. උඩගෙන පළයම සක්මන් කරවන් කියලා මොන බන බේතද? මං කියන්නේ මේ උඩට පළයට දෙසරයක් ඇවිදින්න සක්ම මේ පැවිදි වෙලා ඇවිල්ලා පින්නපාතෙන්න මොනම ලඩක්වත් දෙන්නේ නැහැ. දීවැඩිය වපු ඔක්කොම කොලෙස්ටරෝල් කට්ටිය රිලා හන්දියට යනකොට පෙන දාන ප්‍රශ්න. මමත් කරන්නේ හැරමිටියක් කරලා යනවා. දවස් 10 යනකොට දන්නේත් නැහැ මෙහෙම ලෙඩක් තිබුණ බව දන්නේත් නැහැ. දැන් ඉන්න කටිරලා තියෙන ලිද්දුත් ලෙඩක් දොස්තරලා තියන ඇසිස්ටන්ට්ලා තියාගෙන මේ පින්න පූල් ගෙඩි වගේ ගෙවල් ලෝටලා ඉන්න පව්කාරකම මට වෙයි. මිච්චර සාහසයක් තියෙනවා මිච්චර අවුවටලා තියෙනවා දොරවල් වහගෙන අන්ධකාරේ ගේ ඇතුළේලා තටු පොරවගෙන ඉන්නවා. අරේ ඌ කරපියව් ලක්මන් කරපියව් වෙච්චරයි කියන්නේ. පොඩි එකේ කතා කරුවොත් මොකද කියන්නේ? පොඩි කවුරු හරි කවුරු හරි කැපසිටි නම් අපි මේ ලොක්කෝ පැහියෝ කතා කරනවා වෙනුවට වචනයක් කතා කරා. අද ඉස්සෙල්ලාම අප කෙනෙක් කතා කරමු. අර පොඩි උන් හතර දෙනා එක්කෙනෙක් කතා කරමු මොකද කියන්නේ කැමති නැද්ද? ගහනව කුරුසෙක තියලා එන්නේ ඉදාට. ඔයාලා ආවේයි කියන්නේද? මොන වගේ දෙයක් ඇටද ආවි කියලා? කොහෙද ඉස්කෝලේ යන්නේ? මේ මේ කනිෂ්ඨේ හතර දිනා ඉතින් ඒගොල්ලෝ කරලා තියෙනවා අපි කනිෂ්ඨ දවසක් කරානේ නේ මං කියන්නේ ඉස්කෝලේ කරපු දවස් හිටියද එදා අපි එක දවසක ඔක්කොටම කරේ යෝග ව්‍යායාමයි තති ක්‍රීඩයි ඉතින් දැන් අද ආපේ ගැන වචනයක් කතා කරන්න කවුරු එකෙකුට අපි ගමේ කෙල්ලෝ කතා කරන්න ඕනේ බං නැගිට්ටා අවසරයි සෝන්නාංශ සභාවෙන් අවසරයි මං අද පැමිණියේ මේ පිස්සු ගෙලින්දයි. කැමති නැද? මං කියන ලොකු සර්ට දැන් අපි මේ දෙවෙනිදා එන්න මුත්තිට්ටු අතේ පන්සලට එතන විහාපැත්තේ දත්ත වැය කරනවා. එතකොට පුළුවන් නම් වැඩි හිටිය කන ගන්න එන්න. මොකද ඕගොල්ලන්ගේ වයස හොඳටම පැගිරි වයස. කොයි වයසේදී එළිය දකින්නකොට ගමක ප්‍රශ්නයක් නැහැ. අනිත්ංගල විශ්වවිද්‍යාලයට හිටුණා ඒ නිසා අපි සාදර එනවාට. ඔයාගේ පැවිදි අනිත් පන්ති අනිකා ඉන්නව නේද මෙහියයි? ඉන් දනකට ඉන්නවනේ. ආ ඒගොල්ලෝ වගේ. ඉතින් එන්නේ අර විදියට මේ පිළිවෙලට. එතකොට අපි පුදුම සතුටුයි. හැබැයි ඕගොල්ලෝ පිපෙන තියෙන මල් වගේ අපි අත ගන්න දෙන්නේ නැහැ. මොකද ඒක හරි මලක් අත ගන්න අපිට බෑ. මල පුප්පන්න යන්න හොඳ නැහැ. පිපෙන්න යන්න මල පුප්පනවා කියන එක දන්නවද? පුප්පනවා කියන එක? නෙළුම් මල් පුප්පනවා දැකලා තියෙනවද? ඈ? කවුරුත් දැකලා නැද්ද නෙළුම් මල් පුප්පනවා? ඈ? පිපෙන්නේ ඉස්සෙල්ලා මෙහෙ මෙ 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 කරා. ඒක හරි භයානක වැඩි. මලට පිපෙන්න දෙන්න ඕන පුප්පන්න යන්න. පුප්පනවා කියලා ගමේ මොකද්ද කියලා කියන දන්නවද? අන්න අර ගෑණි පුප්පනවා කියලා කියන්නේ මොකද්ද කියන්නේ? මොකද පුප්පනවා කියන්නේ? ඈ? තරහෙන් පුපුරු ගහලා බනිනවා කාට හරි. ඒකට කියනවා අන්න අර ගෑණි පුප්පනවා. ඒකත් සෞත් වැඩේ. මල පුප්පන එකත් සෞත් වැඩේ. මල පිපෙන්න ආරිනවා. අපි ඒකට අවුව දෙනවා. වතුර ටික දීලා පිපෙන්න ආරිනවා. අද අපනි දැන් බන්දෝත්සාහය වෙලා කනගාටු වුණාද නැත්නම් දිගට වෙනවද? හැබැයි ගොයියෝ කකුල් දෙක දිගාරින්න ක්‍රමයක් හරිනෑ. ඔය ඉන්නේ මටත් වැඩි ලොක්ෙක් ඔය. ඒ කවුරු කියලා දීලා නැද? බුදුහාමුදුරු ඉන්න දිහාට, අම්මල සතුල ඉන්න දිහාට, හාමුදුරු ඉන්න දිහාට කකුල් දික් කරන්න එපයි කියලා දීලා තියෙනවා. ඒව තමයි ඔය කියන්නේ කියලා මේ මේ මෙහ කොයි දුගී ඉගෙන ගත්තයි කියලා නාකි අම්මන්ඩි කිව්වේද? ඒ ටික තමයි. ඒ ටික ඉගෙන ගන්න ඕන. අපි ඉඳ ගන්නකොට අමාරුයි. මෙහෙම ඉඳගෙන ඉන්නවා කියන එක වයි ස්ප්‍රින්ග් එකක් මිදිකලා අල්ලගෙන ඉන්නවා වගේ. හැබැයි දිගහැරලා මේ බිම්බිසාර රජුරු අන්තිමට කකුල් පළලා ලුණු දාලා ඇවිදවන්නේ. මොකද හේතුව බොහොමලුවක සපත්ත සිරුපු දාගෙන ගිහිල්ලා පරණ ආත්මික. ඉතින් දැන් බැරිම තැන අජාසත් රජුරු ගෙඩුවේ කකුල් දෙක පළලා ලුණු දැම්මා. එතකම්ම බේරුනේ සක්මණේ. එදා ඉඳලා අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ කිව්වට පස්සේ හත් දවසක් ගිනිගත්ත අඟුරු පිරිච්ච වලකට පිපිච්ච මලක් වැටුනහම මැලවෙන්න ආසේ මැලවිලා ගිහිලා තියෙනවා. නොදැනුවත්වම කරන්නේ. ඉතින් අපි නිසා පොඩි කාලේ කියනවා මේ පාපු අය කවුරු දියුපති කකුල් දික් කරන්න අමාරුයි. අපි කකුල් කපමු නැත්තන් නවමු. දැන් හරි වැඩිද පොඩි කෙල්ලෙකුට කතා කරන්න. කියවන් දෙදිනේ අටේ උඹන්ට ඒක කියන්නෙත් නැහනේ. හතේ ඉලකමද අටේ ඉලකමද? හත. ඉතින් බැරිද කතා කරන්න? අර මයික් එක දෙමු කොහොමද අතේ තියන් ඉන්නේ? එක්කනේ නෙගටිව් බෑන කවුරක්වත් එහෙම සභාවක කතා කරලා නැද්ද? ඉස්කෝලේ කතා කරනවා නේ. නෙගටිව් වල අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සභාවෙන් අවසරයි මම මේ නැගිටේ මම දෙන්නම් දුසිංගණන් ඒ වගේ ඉන්න අපිට ප්‍රතිපාදල්ල ගියාම ළමයි මේ මං කඩුවෙල්ල ගියාම දූවගෙන එනවා ළඟ ඇවිල්ලා කවියෙන් කියන දවිනාලි පහක් තියෙන නෑ 10ක් තියෙන හතර දිනා වෙනුවෙන් කතා කරපු මම නැත්නම් හතර දිනාගම නරක නමක් යන වෙනකොට එක එක කතා කරලා එකියා කතා කරලා මේ හතර දිනාගේ ඉස්කෝලේ නාම බේරනවා ජාම බේරනවා මම ඒක ලොකුසට ලියලා අරනවා මෙන්න අවල්දාසි කිල්ලාව පට්ට ගහන්න වටිනවා ඒක පට්ට ගැහුවේ නැහැ මොකද හේතුව මේ ඇවිල්ලා ලස්සන කතා කරලා ඉස්කෝලේ නම බේරුවා අපි ගමේ පොඩි කිල්ල නැගිටින්න ඕන ඔය කොළඹ රටේ උන් නැගිටලා අපිට වැඩක් නැහැ අදිපාසල යන්න ඕනේ පුංචි ඉස්කෝලේකේ මේ පැත්තේ දිස්ත්‍රික්කේ මේ මේ කවුද අපේ අජිත ඇවිල්ලා මේකේ ඔලුවට අත තියලා කිව්වා. කවුද මෙච්චානගේ අපිට පේනවා කියලා මේ ළමයා දිහා බලනකොට මෙච්චර දුෂ්කර පළාතක ළමයෙකුට සතිපාසලෙන් වෙලා තියෙනසේ දැන් කොච්චරද ගානක් ලකුණු වට වැඩි වෙලා දොම්පේ දිස්ත්‍රික්කේ. දැන් නිසා අනේ කලාපේ ඔක්කොමලා දොම්පේ අනුගමනය කරනවා. මොකද හේතුව ඉස්කෝල ගානක නිචිපතා හැමදාම දැන් මේ මොකද්ද මේ සතිපාසල පිළිබඳව පුළුවන් විදියට ගැටි ගහගෙන යනවා. මොකද කියන්නේ කතා කරනවද? නැගිටු. නැගිටලා නිකන් නැගිට පම්බුව දුව ගණන් ගන්න එපා. නැගිටවා. නැගිටලා කතා කරමු. ඔයා කතා කරා. ඔයා මේ ආපුවේ ඇවි ඇයි ආවේ කියන එකයි කතා කරලා කියන මාතෘකාව ඈ.
අවසරයි නායක හමුදුරුවනි, මම ආවේ විලේකම්බුරින් ඉඳලා. මං ආවේ අද පෝයක් නිසා සිල් රකින්න. ඒත් මං කරපු වැරැද්ද මං පිළිගන්නවා.
ඊට පස්සේ නොවෙන්න, අනික් අයටත් එහෙම නොවෙන්න අපි මොන වගේ ආයති සංවරයක් ඉදිරියට ශික්ෂා වීමක් වෙනද මොන වගේ යෝජනාවක්ද ගේන්නේ? ඔයා වගේ තව කෙනෙක් ඇවිල්ලා වැරද්ද නොකරනත්, ඔයා අතින් වැරද්ද නොකරනත් අපිට කියන්න තියෙන මොන වගේ මෙහෙම කෙරුවොත් හොඳයි කියලා කිව්වොත් කොහොමද කියන්නේ? අපි කෙල්ල ගෙන්න ගන්න ඕනේ. කෙල්ලන් ඇවිල්ලා වැරදි කරුවා කියලා පශ්චාත්තාප නොවෙන්න ඕනේ. ඒක සඳහා කෙල්ලෝ අපි දැනුවත් කරන්න. මෙමෙ එන්න මෙන්න මේ දේවල් කරන්න. මේ දේ කෙරුවොත් හරි. එහෙම කිව්වොත් එහෙම මොන වගේ ව්‍යවස්ථාවක් මොන වගේ නීති පද්ධතියක් මොන වගේ උපදේශයක් දුන්නොත් හොඳයි කියලාද ඔය පුංචි මොලේට වැටෙන්නේ? ගේටු ලොක් කරලා තියෙනවද? හැමිතෙන්නේ වෙන කවුරු හරි අත ඔද්ද දෙන්න කැමති නැද්ද? මෙන්න මේ වගේ දෙයක් කෙරුවොත් අපිට මේ වැඩේ කරන්නත් පුළුවන්. ඒතකොට අපිට පශ්චාත්තාපයට දෙනොත් බැරදි නොවි පශ්චාත්තාප නොවීම පිණිස මතු සීර කියන්නේ ආයති සංවරයේ කියලා කුමක් කරුවොත් හොඳයි කියලා දෙහිතේ. ඔයා කියන දේ විතර මේ කවුරු කිව්වත් වැඩක් නැහැ. දැන් හිත තැයිලනේ තියෙන්නේ. දැන් මේ සුද්ධ කරන්න හදන්නේ පව් සමාකරවන හැටි ක්‍රමයේ කියලා දෙන්න හදා. වැරද්දක් කරපුවාම බුදුරජාණන්සේ කියනවා, මතක් කරනවා, දේශනා කරනවා, සරති විවරති උත්ථානි කරෝති දේශේති. වැරද්ද සී කරන්නයි කියනවා. ඉතල වසං ගන්න එපා, විවරණේ කරන්නයි කියනවා. සෙනකට කියනවා මම මේ වැරද්දක් කරා. ඒ උත්ථානිකරණයකට කියනවා මේකෙන් අපි ඉදිරියට යන්න, නැත්නම් තව කෙනෙකුට වැරදි නොවෙන්න අපි මේ වැරද්දම පදනම් කරගෙන සාකච්ඡා කරනවා. ඊට පස්සේ දේශනාවක් කරන්න කියලා නැගිටලා පාපොච්චාරණයක් කරනවා. මොනම දෙයක් අපපු ඉතුරු වෙන්නේ නැහැ. පව් ඔක්කොම හොදලා යනවා. ඔය හතර දිනාගෙම හේදෙනු. දැන් එහෙම හේදෙනා වගේ දැනෙනවා. දැන් පව් වැරද්ද කියන දෙයක් නැහැ නේ. දැන් ඉතින් ඔක්කොම බැන්නනම් බැන්න, ගැව්වා නම් ගැව්වා, තා පාපොච්චාරණය කරලා ඉවරයි. ඒක තේරෙනවද? එම පාපචාරණී කරනකොට හිතේ කහට නැති වෙන බව තේරෙනවා. එතන නැත්තම් බය දෙති වෙන. මම කතා කරපු එක හොඳයිද නරකයිද කියලා මම මෙහන්නේ.
හොඳයි.
පිටතරයි. මම තරංගර දෙන්න මයික් එක තරංග කියයි දැන් අපි දොම්පේ දිස්ත්‍රික්කේ කරන වැඩේ කතා කරමු. නේ විලා හරිනේ. එනම් කරන්න දෙන්නේ මට පින්න පාත යන්න වෙනවා. මම ගියාට තරංග විනාඩි 10ක් කියනවා. අපි මේ දියත් කරපු වැඩපිළිවෙල දොම්පේ දිස්ත්‍රික්කේ කොතෙන්ද නිකන් ගිහිලා තියෙනවද කියලා. ඒක මම හිතනවා මේ අද රැස්වෙච්චයට තොරතුරක් වෙයි කියලා. මම නැති වුණාට කමක් නැහැ. හොඳයි පටන් ගමු.
අස්රයි ස්වාමීන් වහන්සේ අපේ සතිපාසලේ ලේකම්තුමා වගේම අපේ භාවනා වැඩසටහනේ සම්බන්ධීකාරකතුමා අනේ ලක්මාල් මහත්තයා ඇතුළු පැමිණ සිටින පිරිසගෙන් සහ දරුවන්ගෙන් අවසරයි. එතකොට අපි මුලින්ම දොම්පේ, ඒ කියන්නේ කොට්ටාසයක් වශයෙන් ගත්තාම මුලින්ම සතිපස්සල වැඩසටහන පටන් ගත්තේ දොම්පේ කොට්ටාසයෙන්. ඒකට කොට්ටාසේ අධ්‍යාපන අධ්‍යක්ෂිකාව අජිතාවන්නේ ආරච්චි මහත්මිය මෙතන සමහරලාවට මේ ප්‍රදේශයට අදාළ ගුරු මහත්ම මහත්මීන් විදුහල්පතිවරුන් සිල් සමාදන් වෙනවා නම් එතුමිය දන්නවා. මේ ටේ කියන්නේ 2016 වසරේදී සාමූහික අපේ වැඩසටහන භාවනා වැඩසටහනකදී තිබුණු වැඩසටහනකට එතුමිය සම්බන්ධ වෙලා ඒ දැකපු, ඒ කියන්නේ එතෙන්දි ස්වාමීන් වහන්සේ කරපු පැහැදිලි කිරීමක් උඩ එතුමිය තමයි ලංකාවෙම ප්‍රථම වතාවට අධ්‍යාපන අංශයට සම්බන්ධව මුලින්ම ඉදිරිපත් වුණේ ස්වාමීන් වහන්සේ ළමයි වෙනුවෙන් දියත් කරන වැඩසටහනට. මගේ කොට්ටාසේ පාසල් දොම්පේ කොට්ටාසේ පාසල් 47ක් තියෙනවා. පාසල් 47 ව්‍යාපෘතියක් වශයෙන් කරන්න මම ඉදිරිපත් කරනවා කියන දේ. එතකොට ඒකෙන් පටන් ගත්තාම 2016 මාර්තු 5 වෙනිදා කිරිඳිවැල මධ්‍යමහා විද්‍යාලයේ නායක ස්වාමීන් වහන්සේ වැඩම කළා. ඊට පස්සේ එතෙන්දී සාමාන්‍ය කියන්නේ අපේ අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන කියන්නේ පෙර හිටපු ලේකම්තුමියත් ඇවිල්ලා මෙහෙන් හිටපු විදුහල්පතිවරුන් කීප දෙනෙකුත් සම්බන්ධ කරගෙන විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් දෙනෙකුත් සම්බන්ධ කරගෙන මේ වැඩසටහන මුලින්ම හඳුන්වලා දුන්නා දොම්පේ කොට්ටාසෙට. ඉතින්දී ඒ දොම්පේ මුලින්ම සතිපාසල සම්බන්ධව ඒ වෙනකොට ඒක ව්‍යාප්ත වෙලා හෝ නීතිගත වෙලා තිබුණේ නැහැ. ඒ වෙනකොට හඳුන්වා දීම තමයි එතන ඒ වැඩසටහන කළේ. ඊට පස්සේ ඉස්කෝල කීපයක් තෝරගෙන නියැදියක් වශයෙන්, ඒ කියන්නේ රිසර්ච් එකක් විදිහට මේක කළා. කරනකොට ඉස්සෙල්ලාම දොම්පි ඉස්කෝල තමයි පටන් ගත්තේ. දොම්පි පටන් ගත්තේ පළමුවෙන්ම අපි සැප්තැම්බර් 7 වෙනිදා 2016 සැප්තැම්බර් 7 වේරහැර ඉස්කෝලේ. වේරහැර ඉස්කෝලේට ගියේ මොකද වේරහැර ඉස්කෝලේ ප්‍රින්සිපල් මහත්තයත් ඇවිල්ලා හිටියා. මෙතෙන්ට සිල් සමාදන් වෙන්න එතුමා විවෘතව ආරාධනා කළා මගේ පාසලට පළමුව එන්න කියලා. එතකොට අධ්‍යක්ෂකතුමියත් සම්බන්ධ කරගෙන, එතුමිය සම්බන්ධුනේ නැහැ වේරහැර පාසලට තමයි අපි මුලින්ම ප්‍රථම වතාවට පාසලකට. ඊට කලින් ඒ කියන්නේ දොම්පේ කොට්ටාසේ පාසලකට මුලින්ම දුන්නේ. මුලින් ඊට කලින් තිබුණේ ලංකාවේ ප්‍රෙස්බිටේරියන් විද්‍යාලයට තමයි කොළඹ මේක මුලින්ම හඳුන්වලා දීලා මේක කළේ. දොම්පේ කොට්ටාසේ ගැනයි මම කතා කළේ. එතකොට එතෙන්දී විදුහල්පතිවරින් දෙදෙනෙක් හිටියා. මේ පැත්තෙම ඊෂා සූර්යපිරු මහත්මයයි සෝම රත්නායක මහත්මියත් සමග මමයි තවත් ටීචර්ස්ලා 6 දෙනෙක් අපි වේරහැරි ඉස්කෝලෙට ගිහින් ස්වාමින්වහන්සේ අපිට හදලා දුන්නා සැකිල්ලක්. ඒ කියන්නේ ආකෘතියක් පාසලකදී අපි මේ වැඩසටහන ළමයෙකුට ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක ගැන. එතෙන්දී ඒ කියන්නේ අර විදුහල්පතිවරුනොත් අධ්‍යක්ෂකතුමියත් ස්වාමින්වහන්සේත් සමග දෙපැත්තට කතා කරගෙන තමයි මේක කොයි විදිහටද ළමයාන්ට යන්න ඕනේ කියන එක ආවේ. මෙතෙන්දී ගත්තේ ප්‍රධාන කොටම කිසිම ආගමකට අයිති නොවෙන්න, කිසිම ආගමක දරුවෙකුට වෙනසක් නොවන විදිහට සෑම ආගමකටම පොදු වෙන්න, සෑම ජාතියකටම පොදු වෙන විදිහට අපි මේක ඉදිරිපත් කරනවා කිව්වහම තමයි ඔය සතිය කියන තේමාව අරගෙන සතිය ළමයෙකුගේ අධ්‍යාපන කටයුතු වලට භාවිතා කරන ක්‍රමය පාවිච්චි කරලා හඳුන්වලා දුන්නේ. එතෙන්දි සතිය ගැන හැඳින්වීමක් කළා. අපි සක්මන සහ පර්යංක කියන වචන, භාවනාව කියන වචන, ඒ කියන්නේ අපේ දහමට අදාළ මූලික මූලධර්ම වචන භාවිතා නොකර ඒ වෙනුවෙන් සාමාන්‍ය, ඒ කියන්නේ සතිමත් බව, ඇවිදීම, සතිමත්ව වාඩි වී සිටීම කියන දේ මුල් කරගෙන හැඳින්වීම කළා. ඒ කියන්නේ සතිය කියන දේ හඳුන්වලා දීලා ඒකේ අපිට දුන්නු පැහැදිලි කිරීම සහ ඒ කියන්නේ ඒක හදපු ගුරු අත්පොත වගේ හදපු එකේ තිබුණේ සතිය හඳුන්වලා දුන්නා. සතිය හඳුන්වලා දීලා ඒක අපි කොහොමද කරන්නේ, කියන්නේ ඊට පස්සේ ඉරියව් හතර පැහැදිලි කරලා දීලා වාඩි වෙලා කොහොමද සතිය පවත්වන්නේ, ඇවිදලා කොහොමද සතිය පවත්වන්නේ, මේකේ තියෙන ප්‍රයෝජන, වාසිය වාසි, එතකොට මේක කොහොමද දෛනිකව භාවිතා කරන්නේ කියන එක තමයි පැය එකමාරක පාඩමක් විදිහට කරන්නේ. එතෙන්දී අපි ශිෂ්‍යාව මුලින් සක්මනට යොමු කරනවා. ඒ කියන්නේ සතිමත් ඇවිදලා පැය කාලක් එයා වාපහු අරගෙන වාඩි කරවලා, වාඩි කරවලත් එයාගේ සතිය පිහිටවන විදිහ කියලා දීලා ඒ ක්‍රියාකාරකමේ යොදවලා ශිෂ්‍යයාගෙන් වාචිකව සහ ලිඛිතව ඉදිරිපත් ක්‍රමේ ලියව ගන්නවා, නැත්නම් වාචිකව ප්‍රකාශ කරගන්නවා මේකේ දැනෙන යාගේ ප්‍රතිචාරය. ඒක තමයි ගත්තේ. ඒ කියන්නේ අපිට ෆීඩ්බැක් එකක් විදිහට අරගෙන මේක කොයි විදිහටද මේකේ තියෙන ප්‍රගතිය කියන එක බැලුවේ. ඊට කලින් ස්වාමින්වහන්සේ සකස් කළ අත්පොතක් සතිපාසල පොත, ඒක මුලින්ම සති 4කට සම්පූර්ණ මේකේ රචනා ස්වාමින්වහන්සේමයි රචනා කළේ සිංහලෙන් සහ ද්‍රවිඩ සහ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා 3ම එක පොතක් විදිහට පළවෙනි සතිය, දෙවෙනි සතිය, තුන්වෙනි සතිය, හතරවෙනි සතිය. පළවෙනි සතියේ ඒ කියන්නේ සවුන්ඩා ඉඳලා සතියේ දවස් 5ට මේක කරන විදිහ. ඒ කියන්නේ සතිය හඳුන්වලා දෙනවා, සතිය වාඩි වෙලා සතිමත් වෙන විදිහ, ඇවිදිමින් සතිමත් වෙන විදිහ, දෛනික සතිමත් ක්‍රීඩා කරන විදිහ, එදිනෙදා කටයුතු පවත්වන විදිහ. මේ ක්‍රමයට මේ පොත් ඔක්කොම පාසල් තුලට බෙදා දුන්නා. සති ක්‍රීඩා තියෙන වෙනම පොතක් නිර්මාණය කරලා දුන්නා. ඒ පොතත් බෙදා දුන්නා. ඒ හැම ස්කෝලෙකටම පුස්තකාලයකට පොත් 10 බැගින් පරිත්‍යාග කළා. ඊට පස්සේ මේකේ මේ විදිහට ඉස්කෝල 10කින් අපි මුලින්ම පටන් ගත්තේ වේරහැර ඉස්කෝලේ. ඊට පස්සේ අනුරගොඩ කනිෂ්ඨ විද්‍යාලය, මේරිලන් කනිෂ්ඨ විද්‍යාලය, මීතිරිගල ඉස්කෝලේ, ඕවිටිගම ඉස්කෝලේ, පද්මාවතිය, මේ විදිහට දැන් මේනකොට මට පිළිවෙලටම මතක නැහැ, මහගමසේකරේ සංගමිත්තා විද්‍යාලය, බණ්ඩාරනායකපුර විද්‍යාලය, ජිනානන්ද විද්‍යාලය ඇතුළු මේ කලාව, ඒ කියන්නේ මේ කොට්ටාසය තුළ තියෙන ඉස්කෝල 15ක විතර වැඩසටහන සම්පූර්ණයෙන් ඉවර කළා. මේක ඊට පස්සේ මේකෙන් ගත්ත මේ ව්‍යාපෘතිය කළා ගත්ත මේ ප්‍රොජෙක්ට් එක තමයි අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපත් කළා. අධ්‍යාපන අමාත්‍යංශය කියන්නේ අමාත්‍යවරයාට ඉදිරිපත් කළා. මේක අධ්‍යාපන අමාත්‍යංශයට දීලා අධ්‍යාපන අමාත්‍යංශයෙන් නීත්‍යානුකූල අවසරය අරගෙන මේක ව්‍යාප්තුනේ. දැනට මේක ඊට පස්සේ ආපහු සැරයක් මේ දිගටම මේ ව්‍යාපෘතියේ විවිධ ක්‍රමවලට ස්වාමීන් වහන්සේ දියත් කළා පිරිවෙන සහ විශ්වවිද්‍යාල මට්ටමට යනකම්ම. එයින් අපි දුම්පි කොට්ටාසි පැතර ආපහු හැරුණොත් ආය දුම්පි කොට්ටාසි තුල විදුහ ගුරුවරුන්ට පුහුණු සැසි වෙනම තුනක් පැවැත්තුවා. මේ ආපහු අපි ගිය සති, ඒ කියන්නේ මැයි මාසේ 16 වෙනිදා මේ නිස්සාරණ වණේට දුම්පි කොට්ටාසි සියලුම පාසල්වල විදුහල්පතිවරු, උපගුරු සහ ගුරු උපදේශක සහ ගුරුවරු 75කට වැඩි පිරිසක් සම්බන්ධ කරගෙන ඒටම දුම්පේ කොට්ටාසේ විතරයි ගම්පහ කලාපයට ඇති අනිකුත් කොට්ටාස දෙකෙත් අධ්‍යක්ෂවරු සම්බන්ධ කරගෙන මේ වැඩසටහන ගැන නැවත ස්වාමීන් වහන්සේ හඳුන්වා දීමක් කළා. සම්බන්ධ එක නැවත අලුත් කළා ගත්තා. දැන් මේක මේ විදිහට ඉතුරු පාසල් අතර ව්‍යාප්ත වෙනවා. මේක තමයි පැවැත්වෙන්නේ. සමහර මේකේ විශේෂත්වය තමයි සමහර පාසල්වල අඛණ්ඩවම දිගටම ක්‍රියාත්මක වෙන විශේෂයෙන් හිස්සැල්ල ඉස්කෝලේ ඒ 2016 සැප්තැම්බර් 7 අපි යනකොටත් ඒගොල්ලෝ සතියක් පුරා මේක පොත කියවලා ඒ විදුහල්පතිතුමාන් සහ ඒ විෂය භාරව කටයුතු කරපු ගුරුවරයෙක් ඒ දෙන්නම එකට එකතු වෙලා මේ වැඩසටහන කළා. ඊට පස්සේ මේගොල්ලෝ අද දක්වා මේක අඛණ්ඩව දවස් ගානෙම කරනවා. ඒ කියන්නේ පාසලේ ළමෙක් උදේ රැස්වීමේදී පොත කියවනවා. එක්ක ගුරුවරයෙක් පොත කියවනවා. ඊට පස්සේ ළමයාගෙන් ප්‍රින්සිපල් සර් කිව්වා මං එදා ප්‍රසීමට කතා කරනකොට මමමයි කතා කරලා කෝල් කරලා කන්ටැක්ට් කරගත්තා. ඒක තාමත් මිස් අපි ළමයින්ගෙන් ඇවිදිනවා. නිකන් ඇවිදිනකොට ළමයි ඇදෙනකොට දැන් කොහොමද සතියෙන්ද ඇවිද්දේ මොනවද දැනුනේ පුතේ කියලා හිටි ගමන් අහනවා. අහනකොට අපිට දෙනවා උත්තර. ඉතින් මේක තුල ළමයාගේ ප්‍රගතියක් තියෙනවා. ඕවිටිගම ඉස්කෝලේ දිගටම කළා. එතන ප්‍රින්සිපල් සර් කව ශිෂ්‍යත්ව ප්‍රතිඵල වර්ධනය කරගන්න ඒක උදව්වක් වුණා. මොකද අධ්‍යක්ෂකතුමිය කිව්වා 96%කින් ප්‍රතිඵල වැඩි. මොකද ලංකාවේ ශිෂ්‍යත්වේ පාස් වුණා 4 වෙනියට, ලංකාවෙන් 4 වෙනියට පාස් වුණු එක ළමෙක් ඉන්නේ ඕවිටිගම ඉස්කෝලේ. ඉතින් දීදුවල් ප්‍රතිවරයා ප්‍රකාශ කළා මේ වැඩසටහන යම් ප්‍රමාණයකට සෑහෙන ප්‍රමාණයකට ආධාරයක් වුණා කියලා ළමයි හික්මවා ගන්න. පැපිලියවල ඉස්කෝලේ මට කියන අමතකුණ එකක් විදුහල්පතිතුමිය මෙතෙන්ට සම්බන්ධ කරගත්ත වේහැරර පාසලේ විදුහල්පතිතුමා මේ ඒ වැඩසටහන කළේ 2016 ඔක්තෝබර් 23 මේ ස්ථානෙමයි. මෙතෙන්ටමයි එකතු කරගෙන ආවේ. පිටස කැඳවගෙන ආවෙත් මමමයි. මොකද විදුහල්පතිතුමිය ළමයි 60ක් එක්කන් ආමේ සමා වෙන 50 දෙනෙක් එක්කන් ආවා. මේ ඉස්කෝලෙන් පැපිලිවල පාසලෙන් 9 වසර පන්තිය දඟ වැඩි කියලා ටීචර්ස්ලා 4 දෙනෙකුත් එක්ක වේරහැර පාසලේ විදුහල්පතිතුමා ඒවකට හිටපු විදුහල්පතිතුමා හුඟක් උද්‍යෝගයෙන් කටයුතු කළා. ස්වාමීන් වහන්සේක නිතර නිතර සම්නිවේදනය කළා. ඒක සම්බන්ධව 6 වසරේ ඉඳන් 13 වසර දක්වා සෑම පන්තියකම ඉන්න ශිෂ්‍ය නායක නායිකාවන් එකතු කරගෙන මෙතෙන්ට ගෙනල්ලා ඒ වැඩසටහන දවසක් පුරා පැවැත්තුවා. ඒ වැඩසටහනෙන් ඒගොල්ලෝ ළමයින්ගෙන් ගත්තා. ඊට පස්සේ ආපහු පැපිලිවල ඉස්කෝලේට නැවත වතාවක් වෙනම උපදේශකවරුන්ගෙන් තව වතාවක් වැඩසටහන කළා. මේ පාරේ විදුහල්පතිතුමිය ගාව ළමයින්ගේ හික්මීම සම්බන්ධව එයාට සෑහෙන ප්‍රගතියක් දකින්න පුළුවන්. මේක හැම වෙලෙම උපමාවකට දීලා, මොකද ඒක මෙහෙවපු ගුරුවරු මාරුණේ නෑ ඒ පාසලේ. ඒක තමයි පාසලට ලැබුණු විශේෂ වරප්‍රසාදය. ඒක බාරගත්ත ටීචර් තව අද වෙනකම් මේ ඉස්කෝලේ ඉන්නවා. ඒක නිසා ඒ ටීචර් දිගටම ඒක කරගෙන යනවා. එයාට තව අවුරුද්දක් ගානෙම හැම වෙලෙම එයා බලාපොරොත්තු වෙනවා උපදේශකවරු ගෙනල්ලා ඒ වසරට. ඒ කියන්නේ 9 වසර ඉඳන් 10 11 තුනටම 9 10 11 පන්ති තුනටම කරනවා. ආයේ 9 වසර 10ට යනකොට ඊළඟ අවුරුද්දේ 8 පන්තිය 9ට එනවා. ආයේ අරගොල්ලන්ට අර විදිහට වැඩසටහන කරන්න. ඒතකොට ගුරුවරුන්ගේ ඒ වෙනුවෙන් තියන ලොකු කැපවීමක්. අනිත් එක මේ පැත්තේ සතිපාසලට සම්බන්ධ වෙලා ඉන්නේ හුඟක් මේ අවට ඉස්කෝලවලම දරුවෝ. ඉතින් ඒක නිසා ගුරුවරු විදුහල්පතිවරු සහ දරුවෝ අතර සම්බන්ධතාවය හොඳට මනාව ඒක තුල තියෙනවා. ඊටත් වැඩි තියෙන විශේෂත්වය මේ ප්‍රදේශයේ දෙමව්පියන්ගෙන් මේ වෙනුවෙන් ලොකු සහයක් ලැබෙනවා. මේ හතර පිරිස එකතු වීම තුල සහ ඒ තුලණය තුල තමයි මේ මේක ක්‍රමානුකූලව යන්නේ. ඉතින් දැනටත් ඒක ක්‍රියාත්මක වෙනවා. ඉස්සරහටත් ක්‍රියාත්මක වෙනවා. හුඟක් විවෘතව ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ නිලධාරි මණ්ඩලයේ සෑම විටම කියන දේ තමයි ගුරුවරුන්ට සහ මේකට සම්බන්ධ වෙන්න කියලා විදුහල්පතිවරුන්ට, විශ්‍රාමික ගුරුවරුන්ට මේකට ස්වේච්ඡාවෙන් මේක ස්වේච්ඡාවෙන් හැම කෙනෙක්ම අපි වැඩ කරන්නේ. එතකොට එතෙන්දී ඒ ස්වේච්ඡාවෙන් ක්‍රියා කරන්න කැමති විශේෂයෙන්ම ළමයි එක්ක සම්බන්ධ වෙලා වැඩ කරපු ළමා මානසිකත්වයේ තේරුම් ගන්න පුළුවන් ගුරුවරුන්ට, විශේෂයෙන් ඒගොල්ලෝ සෑහෙන කවි කියන්නේ විශ්‍රාමගේ ගුරුවරු කියන කොටස නිසි පුහුණුවක් ලැබලා දරුවෝ එක්ක වැඩ කරන්න තියෙන එක. ගුරුවරයෙක්ම නොවුනත් සමහරවිට සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒ වගේ වෙන්නත් පුළුවන්. ඒ ගුරුවරුන්ට විවේකයේ තියෙනවා නම් මේකට සම්බන්ධ වෙන්න කියන එක කියනවා. සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමක් තියෙනවා. ඒ වගේ උපදේශකවරුෙක් විදිහට හෝ ඒ කුමන ආකාරයකින් ස්වාමීන් වහන්සේ ඔබ සැමටම දැනුවත් කරපු විදිහට. දොම්පේ කොට්ටාසේ පවතින තත්ත්වය තමයි ඒක. මම දැනට පැහැදිලි කළේ.